අද අගෝස්තු 17 වන ඉරිදා දිනයක් අද අප සියලු දෙනා රැස් වී සිටින්නේ ආධුනිකයන් සඳහා සතිමත් බව ලෙස නිසන්වානය මගින් සිදු කරන වැඩසටහන් මාලාවේ 101 වන වැඩසටහනටයි. ඒ සඳහා සහභාගී වන නම කියන්න අවසරයි. ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේව මම පාද නමස්කාර පූර්වකව මේ ධම් සභාවට පිළිගනු ලබනවා. ඒ වගේම සූම් තාක්ෂණය හා මික්සෙල්ආර් තාක්ෂණය ඔස්සේ දුරස්ථව මේ වැඩසටහනට සහභාගී වන්නා වූ සියලුම දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. අපට එදී තිබෙන්නේ පළමුව ස්වාමින්වහන්සේ විසින් අපගේ සතිමත් බව සඳහා කරනු ලබන අනුග්‍රහය පිණිස කරනු ලබන ධර්ම දේශනාවයි. ඉන් පසු අපි ප්‍රශ්නෝත්තර වාරයක් සඳහා එළඹෙනවා. ඉන් අනතුරුව පුණ්‍ය අනුමෝදනාවක් සිදු කිරීමෙන් මේ වැඩසටහන නිමාවකට පත් කරනවා. අද දිනේට නියමිත ධර්ම දේශනාව සඳහා මම අප සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු.
හොඳ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
අද දවසෙත් එකතු වෙලා ඉන්නවා තවත් මේ වැඩසටහනක් සඳහා. ඒ වැඩසටහනේ මූලික අංග වෙන ධර්මදේශනාව සඳහා සීල දෙනාව දැන් ලෑස්ති වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යම් භික්කවේ සදේවකස්ස ලෝකකස්ස සමාරකස්ස සබ්‍රාහ්මකස්ස සම්මන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිට්ටං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තම්හං අබ්බඤ්ඤාසින් තන් තථාගතස්ස විදිතං තන් තථාගතෝ න උපට්ඨාසි. හොඳයි, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අද අපි ධර්මදේශනායේ මාතෘකා විදියට තෝරගත්තේ කාලකාරාම සූත්‍රේන පොඩි පාඩයක්. මේ ධර්මදේශනාවල සඳහා ලෑස්ති වෙන්න කලින් අපි බැලුවොත් මේ කාලකාරාම සූත්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් කාලකාරාමය කියන ආරාමයේ වැඩ වෙසෙන කාලයේදී දේශනා කරපු සූත්‍රයක්, භික්ෂුන් වහන්සේලා අමතලා. මේ කාලකාරාමයේදී වෙන සූත්‍ර දේශනා කරපු නැති නිසා වෙන්නේ නැති මේ සූත්‍රයට මෙහෙම කාලකාරාම සූත්‍රය කියලා නම දාලා තියෙන්නේ. ඒ වගේම මේ සූත්‍රයේ ලංකාව පැත්තෙන් බැලුවත් ටිකක් වැදගත්කමක් තියෙනවා. මේ සූත්‍රයේ ලංකාවේ මිහින්තලේ කළුදිය පොකුණ කියන ස්ථානයේ කළු තිඹිරි ගහක් යට ඉඳගෙන කාලබුද්ධ රක්කිත කියන සායන්හන්සේ, ඒ වගේම කළුවර පෝයක් දවසේ මේ සූත්‍රය රැයක් එළිය වෙනකම් මේ සූත්‍රය ආශ්‍රයයෙන් කරගෙන ධර්මදේශනාවක් කළා තියෙනවා. මේ සූත්‍රය අහන්න පැමිණිච්ච ඒ කාලේ රජ කරපු සද්ධාතිස්ස රජතුමා මේ සූත්‍රය ගොඩක් ශ්‍රද්ධාවෙන් එළියේ ඉඳලා හිටගෙන අහලා තියෙන්නේ. අහලිවරලා ලංකාව මේ බුද්ධ ශාසනයට පූජා කරලු. පළවෙනි වතාවට ලංකාව බුද්ධ ශාසනයට පූජා කරලා තියෙන අන්න ඒ අවස්ථාවේ. තේම් බැලුවා මේ කාලකාරාම සූත්‍රය කියන්නේ ටිකක් අපිටත් එක පැත්තකින් වැදගත් වෙන සූත්‍රයක්. ඒ වගේම මේ සූත්‍රයේ අඩංගු දේ බැලුවාම ටිකක් අමුතු විදිය කතන්දරයක් තියෙන්නේ. සංඥා ගැන තමයි මේ සූත්‍රයේදී සඳහන් වෙන්නේ. සංඥාවල යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා තමයි මේ සූත්‍රයේ දේවල් අඩංගු වෙන්නේ. ඉතින් එහෙම නිසා අපි සූත්‍රයට යන්න ඉස්සෙල්ලා මට හිතුණා පොඩි කතාවකින් දැන් සංඥා ගැන පොඩ්ඩක් තේරුම් ගන්න පොඩි කතා දෙකක් කියලා මේ සූත්‍රය ආරම්භයක් කරගත්තොත් හොඳයි කියලා, ධර්මදේශනාව ආරම්භයක් කරගත්තොත් හොඳයි කියලා. දැන් මේක තමයි පොඩි කතාව. මෙහෙමයි, මට මතකයි දවසක් මං ට්‍රේන් එකේ ගමනක් යද්දි මගේ ඉස්සරහා සීට් එකේ පොඩි ළමෙක්, මම හිතන්නේ දෙක තුන වසරවල වගේ ඉගෙන ගන්න ළමයෙකුයි, එයාගේ අම්මයි ඉඳගෙන ගියා. එක වෙලාවකදී ස්ටේෂන් එකක කෝච්චිය නවත්තපු වෙලාවේ එතන තිබුණ ස්ටේෂන් එකේ තිබුණ ඔරලෝසුවක්, අර කටු කැරකෙන ඔරලෝසුවක් දැකලා ඒ ළමයා ඒ ඔරලෝසුවේ වෙලාව කිව්වා. එයා වෙලාව විදියට කිව්වේ 2:03 කාලයි කියලා. ඉතින් මේ වෙලාවේදී මේ අම්ම මේ ළමයාගේ දිහා බලලා කියන එහෙම 2:03 කාලයි කියන එක වැරදි. ඒක කියන එක හොඳ නෑ, ඒක නරක දෙයක් කියලා, ඒක වැරදි දෙයක් කියලා. ඉතින් මෙහෙම බැලුවම දැන් මටත් කල්පනා කරලා බැලුවම මෙහෙම මොකද්ද හොඳද නරකද, මේක වැරදිද හරිද කියලා. දැන් බල මේ බණහන පෙන්නතුනොත් මේක මොක මේ ගැන මොකද්ද කියන්නේ කියලා. ඒ ගැන පොඩ්ඩක් හිතන්න කියලා තව පොඩි කතාවක් කියනවා. ඒකත් මේ ස්ත්‍රී කෝච්චි වල සම්බන්ධව කතාවක් තමයි, මටත් හිතෙනේ හොඳයි කියලා. ඒකත් ඒ වගේම පොඩි ළමෙක් සම්බන්ධ දෙයක්. අපේ ගෙවල් පැත්තේ පොඩි ළමෙක්, එයාගේ අම්මයි තාත්තත් එක්ක අනුරාධපුරේ ගියා කෝච්චිය. මුලින් පළවෙනි වතාවටම කෝච්චිය අනුරාධපුරේ ගියපු දවස. දැන් ස්ටේෂන් වල දැකලා ඇති, ඔයගොල්ලොත් දැකලා ඇති සමහරවට, ස්ටේෂන් වල බෝඩ් ගහලා තියෙන ආපන ශාලාව, කාන්තාවන්ගේ වැසිකිළිය, මහතුන්ගේ වැසිකිළිය කියලා හැම බෝඩ් ගහලා තියෙනවනේ. එතම අනුරාධපුරේ ගිහිල්ලා ඇවිල්ලා, ගිහිල්ලා ආවට පස්සේ දැන් අම්මයි තාත්තයි ඉතින් කතා කරන්නේ රුවන්වැලි සෑය ගැන, වඳපු තැන් ඒව විස්තර. දැන් මේ පොඩි එකා කතා කරන්නේ ඒව නෙවෙයි. එයා කතා කරන්නේ රිලව් රංචු ගැන, වැවේ නාපු එක ගැන, ගල් සියඹල විකුණපු එක්කෙනා ගැන, ඔන්න ඒව තමයි එයා කතා කරන්නේ. ඊට පස්සේ මෙයා ඇවිල්ලා දවස් කීපයක් යනකොට මෙයාගේ සීයාගේ නම තමයි මහතුන් අයියා කියලා තමයි ගමේ මිනිස්සු කියන්නේ, මහතුන් මහත්තයා කියලා. ඉතින් මෙයාගේ එයාගේ සීයලේ ගෙදර ටොයිලට් එක තියෙන්නේ අර පරණ ගෙවල් වගේ ගෙදරින් එළියේ තියෙන පිටපැත්තේ. දැන් මේ ඔදයා කරපු වැඩේ තමයි ගෙදර ඉස්සරහා බිත්තියේ පොල් ගෙඩි අකුරු වලින් ලියලා මේ මහතුන්ගේ වැසිකිළිය කියලා ගෙදර ඉස්සරහා බිත්තියේ පොල් ගෙඩි අකුරු වලින් ලියලා ඊතලයක් ගහලා ටොයිලට් එක තියෙන පැත්තට. දැන් ඔක දැක්කහම මිනිස්සුන්ට හිතෙන්නේ මොකක්ද? මේක හරිද වැරදිද? දැන් ওই කතන්දර දෙකෙන් අපි පොඩ්ඩක් බණ පටන් ගත්තොත් පළවෙනි කතාවට ගිහිල්ලා බලමු. දැන් ඔරලෝසියේ වෙලාව බැලුවාම සාමාන්‍ය අපි කියනවා විනාඩි කට්ට රවුමෙන් කාලක් ගියාම කියනවා දෙකයි කාලයි කියලා. රවුමෙන් භාගයක් ගියාම කියනවා දෙකමාරයි. දෙකයි ඒ කියන්නේ දෙකයි භාගයයි කියන එකනේ. එතකොට රවුමෙන් තුන් කාලක් ගියාට පස්සේ කියන එක හරිද වැරදිද දෙකයි තුන් කාලයි කියන එක. ඒක සාමාන්‍ය තර්කානුකූලව ගත්තොත් ඒක ඒ පොඩි දරුවා කියපු එක හරි නේද? ඒ වුණාට අපි සාමාන්‍ය භාවිතා කරන්නේ නැහැනේ. දෙකයි පහළොවට දෙකයි කාල කියනවා, දෙකයි තිහට දෙකහමාර කියනවා, දෙකයි හතලිස් පහට දෙකයි තුන් කාල කියන්නේ, දෙකයි හතලිස් පහමයි කියන්නේ. ඉතින් ඒ මොකද අපි මේ සාමාන්‍ය එක භාවිතා කරන්නේ නැති දෙයක් නිසා. ඒ අපේ සංඥාවල මෙහෙම දෙයක් නැහැ. අපි සාමාන්‍ය භාවිතා කරන්නේ නැහැ මෙහෙම දේවල්. එතකොට අර දැන් මේ පොඩි දරුවා කියන විදිහට තර්කානුකූලව ගත්තොත් ඒ කියන කතාව හරි එක පැත්තකින්. සාමාන්‍ය භාවිතයේ විදිහට බැලුවොත් ඒ කතාව වැරදි. දැන් එතකොට එකක් හරි කියනවා එකක් වැරදි කියනවා. දැන් ඊළඟට තව විදිහකින් බැලුවොත් වෙන පිටේ ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් මේ දෙකම හරි කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් දැන් මේක ඔරලෝසිය මේ අපි විනාඩි 60කට බෙදාගත්තේ අපි සම්මත කරගෙනනේ. ඒ වගේ මේ විනාඩි 60ක්ද ඔරලෝසිය 60ක් කියලා කොහෙවත් ඉලක්කම් ගහලත් නැහනේ. 15 30 45 කියලා ඉලක්කම් ගහලත් නැහනේ. එතකොට මේ 15 30 45 ඒවා තුන් කාල කියලා, තුන් කාල කියන්නේ දැන් 12න් පටන් ගත්තට නෝනම් කියන්න බුණා. ඉතින් රවුමක යනකොට 12න්ද පටන් ගන්නෙ කොතනින්ද කියලා පටන් ගන්න තැනක් නැහැ රවුමක. එතකොට මේ පටන් ගන්න තැනකුත් නැති, ඉවරේකුත් නැති, මෙහෙම ඉලක්කම් ගහලත් නැති දෙයකට කාලයි භාගයයි තුන් කාලයි කියන එක, එහෙම නැත්නම් 15 30 45 කියන එක ඒකත් හරිද? එතකොට මේ ප්‍රකාශ දෙකම වැරදි කියලා එක පැත්තකින් කියන්න පුළුවන්. තව පැත්තකින් කියන්න පුළුවන් මේ ප්‍රකාශ දෙකම හරි කියලා. තව පැත්තකින් කියන්න පුළුවන් එකක් හරි එකක් වැරදි කියලා. එතකොට මේක නිකන් හෙන අපබ්‍රංශයක් එක පැත්තකින්. අය පළවෙනි කතාව. දැන් දෙවෙනි කතාවට ගිහිල්ලා බලුවත් දැන් සාමාන්‍යයෙන් ඉතින් අර මිනිස්යාගේ නම මහතුන් අයියා. ඉතින් මහතුන්ගේ වැසිකිළියට ඉතින් බෝඩ් එකක් ගහුවා මොකද්ද තියෙන වැරද්ද? ගෙදර ඉස්සරහම අර ස්ටේෂන් වල බෝඩ් එකක් ගහලා තියෙන ඉතාලියක් ගහලා මහතුන්ගේ වැසිකිළිය කියලා. ඉතින් එයාගේ සීයාගේ වැසිකිළිය තමයි ලංකාව පුරා තියෙන ස්ටේෂන් වල තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි ගෙදර තියෙන වැසිකිළිය බෝඩ් එකක් ගහගත්තාම කිසි වරදක් නැහැනේ. ඉතින් එහෙම බැලුවම ඒක ඉතින් එහෙම බැලුවම ඒකත් හරි. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් ගෙවල් වල ගහන්නේ නැහැ නේ මගේ වැසිකිළිය මේකයි කියලා ඉතාලිය. ඒත් ඒ පැත්තෙන් බැලුවම ඒකත් වැරදි. ඒතොර මේකත් එක විදිහකින් හරි කියන්න පුළුවන්, තව පැත්තකින් බැලුවම වැරදි කියන්න පුළුවන්. අර විදිහටම තර්ක කළා දෙකම හරි කියලා කියන්නත් පුළුවන්, දෙකම වැරදි කියන්නත් පුළුවන්. දැන් ඒතොර මොකක්ද හරි මොකක්ද වැරදි කියලා අපි බැලුවොත් ඒක නිකන් මේ මේ බණ අහන අයට හිතේ සමහරවිට මේ හාමුදුර අද උදේ නිකන් එක්කෝ ඇඳේ අනිත් පැත්තෙන් නැගිටලා හරි ඔළුව බිත්තිය වැදිලා හරි මක් හරි වෙලා වයර් මාරු වෙලා හරි මකට සංඥා මාරු වෙලා කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ සංඥා ගැන කතා කරනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන දේවල් ගැන තවත් වෙනස් විදියකින් බලන එක තමයි. අපි හිතන මේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන භාෂාව මොන හරි දේවල් අඳුර ගන්න භාවිතා කරන මොන හරි එක එක උපමාන තියෙනවනේ. ඒවා අපි දැන් මේ පොඩි කාලේ ඉඳලා අපි ඉගෙන ගන්න ඕනේ ටික ටික. ඒ ඉගෙනගෙන සාමාන්‍ය භාවිතා කරන දේවල් අපි හරි කියලා තමයි හිතාගෙන ඉන්නේ. දැන් ඕක අර ලොකු වෙනසක් දැනෙන්න ඔය නොයි වගේ දැන් අවුරුදු 2-3 වගේ වෙනකොට ඒ ළමයි ලෝකේ ඉගෙන ගන්නවනේ. යන්න ඒ කාලෙදී ඊට ඒ වයස වගේ වෙන ළමයින්ගේ තියෙනවන්න හොම ලෝකේ ඉගෙන ගන්නකොට අර ලෝකේ තියෙන සමහර දේවල් දන්නව ඒගොල්ල සමහර දේවල් දන්නේ නැහැ. ඔන්න ඒ අතරමැදි අවස්ථාවේදී ඒගොල්ලෝ ওই වගේ එක එක කතන්දර කියනවා. ඒවා කිව්වහම වැඩිහිටියෝ දෙමව්පියෝ මොකද කරන්නේ ඒක වැරදි කියලා අර දෙමව්පියෝ දාගෙන ඉන්න ස්ක්‍රිප්ට් එකම අර ළමයාගේ ඔළුවට දාන එකනේ කරන්නේ. ඒතකොට දෙමව්පියෝ දාගෙන ඉන්න මොන හරි සංඥා ගොඩක් තියෙනවා. අන්න ඒ සංඥා තමයි හරි. අනිත් ඒවා වැරදි කියලා ඒ ඔළුවට දාගන්නවා. ඒක තමයි මේ සංඥා කියලා කතා කරන්නේ. ඉතින් මේ විදිහට එකක් හරි එකක් වැරදි කියලා ගත්තට ඇත්තටම බැලුවහම හරි කියලා ලෝකේ කිසිම දෙයක් නැහැ. ඒ වගේම අනිත් පැත්තට බැලුවහම වැරදි කියලා දෙයක්වත් නැහැ. මේක වැරදි කියලා කෙනෙකුට ඔප්පු කරන්න දෙයක්වත් නැහැ. මේක හරි කියලා කෙනෙකුට කෙලින්ම ඔප්පු කරන්න දෙයක්වත් නැහැ. ඒ අතරින් ඒ වුණාට ලෝකේ සම්මත කරගෙන සමහර දේවල් තියෙනවානේ. අන්නේ සම්මතයත් එක්ක එකට යන්නත් ඕන. ඒක මේකේ සංඥා ගොඩක් මේකේ ඇති දෙයක් නැහැ කියලා තේරුම් ගන්නත් තව අවස්ථාවක් වෙනවා. දෙක ඒ දෙක අතර අවස්ථා ලෝකේ ඉන්න අතරෙන්නේ ලෝකෙන් ගැලවෙන්න වෙන්නේ. ඉතින් මෙහෙම බුදු කෙනෙක්ින් මේ විදිහට ලෝකේ ඉන්නකොට එහෙම නැත්නම් නිවන් දැකපු කෙනෙක් මේ යථාර්ථය තේරුම් ගත්ත කෙනෙක් ලෝකේ ඉන්නකොට ඒ කෙනත් මේ ලෝකේ තියෙන දේවල් දකිනවා. ඇහැට රූප පේනවා. ඒ කියන්නේ මේ පේන විදියට ගත්ත දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං කියලා තියෙනවා. ඒ කියන්නේ ඇහැට දකින රූප තියෙනවා. ඊළඟට කනට ඇහෙන ශබ්ද තියෙනවා. ඊළඟට නහයට දිවට ඇඟට දැනෙන දේවල් තියෙනවා. ඒ වගේම මේ හිතට මතක් වෙන දේවල් තියෙනවා. කල්පනා කරන දේවල්. අන්න ඒවා ඔක්කොම ඒවා අරගෙන ඒවයින් ඔක්කොම ගන්න ඒවා මොනවද? මේ සංඥා හරහා තමයි ඒවයින් දේවල් අඳුරගන්නේ. ඒ විදිහට අඳුරගත්තු දෙයක් කියලාට ඒ අඳුරගත්තු දේ අනුව හිතපු දෙයක්, ඒ වගේම හිතින් ඒ ගැන කල්පනා කරපු දෙයක්, ඒ ගැන වැඩි විස්තර හොයපු දෙයක් ගැන බුදු කෙනෙක් කවදාවත් ඒ විදිහට කල්පනා කරන්නේ මේක ඇත්තයි කියලා මේකේ හරහා තෘෂ්ණාවක් උපදින විදිහට නෙවෙයි කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මෙතෙන්දි බුදු කෙනෙක් කියලා විතරක් කතා කරාට මෙතෙන්දි මේ සියලුම මේ ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගත්ත මොණිවරයන් සියලුම දෙනාම මෙන්න මේ විදිහට තමයි කල්පනා කරන්නේ. ඇහැට දකින, ඊළාට ඇහෙන, ඊළාට අනිත් ආයතන වලින් අඳුරගත්තු, ඒ වගේම මනසින් අඳුරගත්තු දේවල් හැම දෙයක්ම මේ තෘෂ්ණාවක් උපදින්නේ නැති විදිහට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඉතින් එහෙම වැඩ කරන්නේ කොහොමද කියලා බලුවා. දැන් අපි කියන මෙතන දැන් මේ කතා කරන වචනකම දැන් මං හරකා කියලා කිව්වොත් මේ හැම දෙනාගේම හිතවල හරකෙක්ගේ රූපයක් ඇඳෙනවානේ. ඒ ඇඳෙන රූපේ එතකොට හරි කියලානේ හිතන්නේ. දැන් එක එක්කෙනා මෙතන දැන් 18 දෙනෙක් ඉන්නෝ වැඩසටහනට සම්බන්ධ වෙලා. ඒ 18 දෙනාගේ හිතවල ඇඳෙන රූප බැලුවොත් එක්කෙනෙක්ගේ හිතේ හරකෙක්ගේ රූපයක් ඇඳෙන්න පුළුවන්. දැන් ඕස්ට්‍රේලියාව වගේ ඉන්න අර කළුයි සුදුයි වගේ හරකෙක් ගැන. තව කෙනෙක්ගේ හිතේ ඇඳෙන්න පුළුවන් ඔය රත්ත්‍ය කියලා අපි කියන දුඹුරු පාට හරකෙක්ගේ රූපයක්. තවත් කෙනෙකුගේ හිත ඇඳෙන්න පුළුවන් ඔය උතුරු නැගෙනහිර පළාත්වල වගේ ඉන්න අර සුදු පාට අර දිගාං තියෙන හරකෙක්ගේ රූපයක්. ඉතින් ওই විදිහට එක එක්කෙනාගේ හිතවල ඇඳෙන රූපය එක එකක්. මෙතන ඉන්න පිරිස ගත්තොත් ඒ පිරිසගෙන් හරකා කියන වචනේ શબ્දය ඇහුණට පස්සේ ඒක එක්කෙනාගේ හිතවල ඇඳෙන එක එක જાති හරක්ගේ රූප. හැමෝගෙම එකම රූපයක් නෙවෙයි මැවෙන්නේ. තමන් මීට කලින් දන්න මේ ශබ්ද රටාවට අනුව තමන් මීට කලින් දන්න රූපය තමයි හිතේ මැවෙන්නේ. අන්න එතකොට ඒක තමයි සංඥා වෙලා තියෙන්නේ. දැන් මෙතන කනට ඇහුනේ මොකද්ද? දැන් මම මෙතන මයික් එකකින් කතා කරනකොට මයික් එක හරහා මේ මගේ කටෙන් පිටවන ශබ්ද රටාව අට අනුව මයික් එකෙන් ඉලෙක්ට්‍රෝමැග්නටික් වේවයක් හැදිලා ඒකෙන් ඒ හරහා තව ලොකු ප්‍රොසෙස් එකක් වෙලා ගිහිල්ලා ඔයගොල්ලන්ගේ කම්පියුටරේ හරි ෆෝන් එකේ හරි තියෙන ස්පීකර් එක හෙලේන එකනේ වෙන්නේ. ස්පීකර් එකේ කම්පණය වෙනකොට ඒකට අනුව වාතය කම්පණය වෙලා ඒකට අනුව ඔයගොල්ලන්ගේ කන කම්පණය වෙන එක විතරයි වෙන්නේ. ඒ කනේ සිද්ධ වෙන කම්පන රටාවට අනුව හරකා කියලා සද්දයක් ඇහෙනවා. එතකොට ඒ සද්ද රටාවට අනුව ඕගොල්ලෝ මොකද කරන්නේ? හිතේ හරකෙක් මවා ගන්නවා. ඒ මවා ගන්නෙ මම කියන හරක නෙවෙයි, ඕගොල්ලන්ගේ හිතේ ඉන්න හරකෙක් තමයි මවා ගන්නෙ. එතකොට ඒ එක එක්කෙනා මෙතන ඉන්න එක එක්කෙනා මවා ගන්නෙ තම තමන්ගේ හිතවල ඉන්න හරක්. දැන් මෙතන බැලුවා මේකත් මේ හරක් කතාවක් වගේ කියලා හිතෙන්නේ. එහෙම නෙවෙයි, ඇත්තම බැලුවොත් ඕගොල්ලන්ගේ කනට වැටෙන සද්ද රටාවක් විතරයි. ඒ සද්ද රටාවට අනුව හරකෙක් හිතේ මවා ගන්නවා. තමන් මවා ගන්න. ඒ වගේම එකම කෙනෙක් ගත්තත් පළවෙනි පාර හරකා කියනකොට හිතේ මැවෙන එකයි ඊළඟ පස් වෙලාවක හරකා කියනකොට හිතේ මැවෙන එක සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. අපි කියමු දැන් මීට මාස 7-8කට කලින් 10කට විතර කලින් අරගලය කියන එක වචන શબ્දය ඇහෙනකොට හිතේ මැවුණ එකයි දැන් ඒකට හිතේ මැවෙන එකයි අතර බැලුවහම වෙනසක් තියෙනවනේ. එකම ශබ්ද රටාව වුණත් එක එක වෙලාවට එක එක විදිහට ඒ තමන්ගෙම හිතේ එකම කෙනාගේ හිතේ වුණත් මැවෙන්නේ එක එක විදිහට. ඉතින් අපිට ওই වගේ මාස 7-8ක් 10ක් විතර කාලේ ලොකු කාලයකදී අපි වෙනසක් දැනුණාට එක මොහොතක ඉඳලා ඊළඟ මොහොතට යනකොටත් ඕකේ වෙනසක් සිද්ධ වෙන. චූටි වෙනසක් හරි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනස අපිට අඳුරගන්න බැරි තරම් ඉතා සියුම් නිසා අපි හිතන මේ එකම දේ තමයි මං අඳුරගන්නේ කියලා. ඒ වගේම මේ ලෝකෙන් හැමෝම එකම දෙයකට අඳුරගන්නේ එකමයි කියලා, එකම විදියට කියලා. ඇත්තටම බැලුවම මේ ලෝකෙින් එක එක්කෙනා අඳුරගන්නේ එක එක විදියට. ඉතින් ওই සංඥා කියලා කියන්නේ ගත්තාම කියන්නේ මෙන්න මේ විදියට එකම කෙනාගෙත් එක එක වෙලාවට වෙනස් වෙන, ඊළාට එක එක පුද්ගලයා අතර එක එක සත්වයා අතර වෙනස් වෙන දෙයකට පොදුවේ අපි එක අඳුනා ගැනීමට මොකක් හරි නමක් දානවා. ඉතින් එහෙනම් පොදුවේ අපි සම්මත කරගන්නවා මෙන්න මේක මේකයි කියලා. හරකා කියන එක සම්මත කරගන්න මෙන්න එතකොට හරකාට සම්මත වෙලා තියෙන්නේ අපිට ඇහැට වර්ණ රටාවක් ආවම අන්නේ විදිහට ඒක හරකා කියලා අඳුරගන්න. එහෙම නැත්නම් ඌ අඬන සද්දයක් කියමු. එහෙම නැත්නම් හරකා කියලා සද්දෙට. එතකොට ඒකෙන් අපි හරකෙක් කියන එක අඳුරගන්න. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් හරකෙක් අතගාලා තියුණා නම් ඇඟේ ගෑවිලා තියෙන අන්නේ දැනීම් රටාවත් එක්ක ඒක එකට ගැට ගහ ගන්න. එම ඊළාට හරකෙක් ඉඹල හරක් ගඳ දැනිලා තියෙනවනම් අන්න ඒකත් ඒ අර එකට ගැට ගහ ගන්න. මේ හරකා කියන එකට හරකා කියන සංඥාවට ඒක ගැට ගහ ගන්න. සමහර අයට ඔන්න හරකෙක් ලෙව කාලා හරි එහෙම නැත්නම් හරක් මස් කාලා හරි ඔන්න ඒවා තියෙනවනම් ඒකත් ගැට ගහ ගන්නවා හරකා කියන එකට. දැන් ওই විදිහට මේ ඇහැ කන නහය දිව ඇඟ මනස කියන ඒවායින් දැනෙච්ච දේවල් එකතු කරලා හදා ගන්න එක මේ සම්මුතියක් තමයි මේ සංඥාව කියලා කියන්නේ. මේකද ඇත්තරම තියෙන දෙයක් නෙවෙයි, පිටින් අපි නිකන් සම්මත කරගෙන හදාගත්තු දෙයක්. එතකොට මගේ මෙහෙම ඇහැ කරණි දිවාගේ වගේ දේවල් වලින් හදාගත්තු එකයි තවත් කෙනෙක් මෙහෙම හරකා කියලා එයාට දැනෙච්ච දේවල් වලින් හදාගත්තු එකයි අතර අපි සමාන කරන්න යනවනේ. දැන් මං හිතන දේ මේ අනිත් එක්කෙනත් හිතන්න ඕනේ කියලා හිතනවා. එයා හිතන එක නෙවෙයි මං හිතන එක තමයි හරි, අරයා කියන එක වැරදි කියලා ඔන්නෝම ওই මේ එකක් හරි එකක් වැරදි කියලා අල්ලගන්න යන්නේ මං මට දැනෙච්ච දේවල්ට අනුව මං ගොඩනගාගත්තු දෙයක් තියෙනවා. අන්න ඒක හරි කියලා ඔප්පු කරන්න යෑමක් නෙවෙන්නේ. අපි ගොඩාක් වෙලාවට මේ තර්ක කරන්නේ අනිත් අයත් එක්ක වාද විවාද කරන්නේ. ඒවට යන්නේ මේ මං හදාගත්තු එකක් තියෙන එක ඒක හරි කියන එක මත. ඉතින් ඇත්තටම බැලුවොත් මේ මං හදාගත්තු එක හරිද? තම මම හදාගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට අර ඇහැ කන නහය කියන ඒවට දැනෙච්ච දේවල් අනුව හදාගත්තු එකක් මිසක් ඒක ඇත්තේ කියලා කියන්න බෑනේ කාටවත්. ඒ වගේම අනිත් මනුස්සයත් එයා දැනෙච්ච දේවල්ට අනුව එයා හදාගත්තු එක. මේ දැනෙන දේ ඔක්කොම ඇත්තද කියලා බලුවොත් දැන් මං කියනවා අපි හරකගේම උදාහරණයකම හරකා කියන එක මම හරකෙක් දැකලා තියෙනවා කියලා කිව්වොත් ඇත්තට මම හරක් දැකලා තියෙනවද කියලා බලුවොත් මෙතන ඉන්න පිරිස ගත්තොත් කියලා සමහර කය මම ටීවී එකේ හරක් දැකලා තියෙනවා, ඉන්ටර්නෙට් එකේ හරක් දැකලා තියෙනවා, මම ඇත්තටම හරක් දැකලා තියෙනවා, ඔහොම ඔහොම කියන්න පුළුවන්. උනාට ඇත්තටම මම හරක් දැකලා තියෙනවද කියලා බැලුවොත් මේ ඉන්න කෙනෙක් බැලුවොත් කාටවත් කියන්න බෑ මම හරක් දැකලා තියෙනවා කියලා. ඒ වෙනුවට වෙලා තියෙන මොකක්ද? ඒක පැත්තක ඉඳලා එන වර්ණ රටාවක් මගේ හැට වැටලා තියෙනවා. ඒ වර්ණ රටාව හරකෙක්ගෙන් කියලා තමයි පස්සේ හදාගන්නේ. මේ හැට වැටිච්ච වර්ණ රටාව ඇහි තියෙනවනේ, උත්තල කාචයක් තියෙනවා. ඕක හරහා ඇවිල්ලා උඩ යට මාරු වෙලා දකුණ වම දකුණ මාරු වෙලා ඔහම ඇවිල්ලා මේ ඇහි තියෙනවනේ අර අඳුර ගන්න දෘෂ්ටි විතානය කියන එක. ඕකට ඇවිල්ලා වදින්නේ හරකෙක් නෙමෙයි. ඕකට ඇවිල්ලා වදින්නේ වර්ණ රටාවක් විතරයි. හරක් ඇවිල්ලා වදින්නේ නැහැ ඇහි. වර්ණ රටාව ඇහි වැදුනට පස්සේ ඔන්න ඒකට අනුව ඒ වර්ණ රටාවට අනුව හිතෙන් තමයි හරකෙක් මවාගන්නේ. හරකෙක් අඳුරගන්නේ. එතකොට මේක ඇත්තද? දැන් කෙනෙක් කියන්න පුළුවන් මං හරකෙක් දැක්කා කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් මම බල්ලෙක් දැක්කේ කියලා. එතකොට එක්කෙනෙක් හරි අනිත් එක්කෙනා වැරදි කියලා කියලා අපිට කියන්න විදියක් නැහැ නේ හැම බැලුවාම. ඒ මම දැක්ක එක හරි මම ඇහැටම දැකලායි මං කියන්නේ. මේ මං දැකපු දේ, මං කනට ඇහිච්ච දේ මේක 100%ක් සත්‍යයි කියලානේ අපි ඔප්පු කරන්න යන්නේ. ඒකට ඒ එකක්වත් හරි නෙවෙයි හැම බැලුවාම. එතකොට මේ මෙහෙම කිව්වහම ඊළඟට තව එකක් බැලුවොත් දැන් මේ කියන බණ බැලුවහම දැන් මේ කියන බණත් එතකොට වැරදි කියලා කියන්න බෑ. දැන් අපි මේ සම්මත කරගත්තු වචන වලින් නෙමෙයි බණ කියන්නේ. දැන් ඔයගොල්ලෝ අහන්නෙත් මේ සම්මත කරගත්තු වචන හරහා. එතකොට ඒකත් වැරදි කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. එතකොට මේක නිකන් හෙන ලොකු මේ පටලැවිල්ලක් දැන් තිබුණට වඩා ලොකු පටලැවිල්ලකට තමයි මේ කරන්න යන්නේ කියලා බණ අහලා තිබුණටත් වඩා පටලැවුණා කියලා හිතන්න පුළුවන් කෙනෙකුට. එහෙම නැතු අපි නිකන් මේක බලමු තේරුම් අරගෙන මොකද්ද වෙන්නේ කියලා. මේ ඇත්තටම අපි කියනවා මම මගේ දරුවා මම දැක්කා කියලා කියනවා. ඉපදුන දවසේ ඉඳලා ඔයා කරන හැම දෙයක්ම මම දන්නවා කියලා කියනවනේ. ඇත්තටම මම මගේ දරුවා දැකලාද? දරුවා දැකලා නැහැ නේ. ඇහැට වැඩිලා තියෙන වර්ණ රටාවක් විතරයි. ඉතින් ওই වගේ ඇහැට විතරක් දුහම වෙන්නේ. දැන් කනට සද්ද ඇහෙනකොට බලමු. කනට සද්ද ඇහෙනකොටත් ඒක සද්ද රටාවක් විතරයි. එක දිගට සද්ද රටාවක් කනට වදිනවා. කන් දෙකට වදිනවා. ඒ කන් දෙකට වදින සද්ද රටාවට අනුව කන් දෙකක් තියෙන නිසා දුර කොයි පැත්තෙන්ද සද්ද ඇහුනේ, කොච්චර දුරින්ද මේක ඇහුනේ, ඊළාට මේකේ තියෙන කාලයට අනුව එක එක වෙන් කරගෙන ඒ එක එක ගොඩවල් ගහලා එන්න මේක මෙහෙම දෙයක් කියලා අඳුර ගන්නවා. ඒ අඳුර ගැනීමක් විතරයි වෙන්නේ. කනට දැන් කෝලෙක් කතා අඬනෝ ඇහුණත් ඒ නැත්නම් කයරලෙක් අඬනෝ ඇහුණත් එක්ක හොඳයි කිව්වත් එහෙම නැත්නම් කුණු හරුපෙන් බැන්නත් ඔය දෙක හැමතිස්සෙම ඇහෙන්නේ මොකද්ද? සද්ද රටාවක් විතරයි කනට වදින්නේ. ඒ වැටෙන සද්ද රටාවල් අපි එක එක විදිහට වෙන් කරලා අඳුර ගන්නවා. වෙන් කරගත්තු එක උඩ ඉඳගෙන තමයි ඊට පස්සේ දේවල් කරන්නේ. ඇහැට වැටිච්ච වර්ණ රටාව එක එක විදිහට වෙන් කළා, ගොඩවල් ගහලා මෙන්න මේකයි මෙහෙම කියලා මිටි බැඳලා මේකෙන් එකක් අඳුරගත්තට පස්සේ ඒ අඳුරගත්තු එක උඩ ඉඳගෙන තමයි ඊට වඩා ඉහළ දේවල් කරන්නේ. එතකොට මේ අඳුරගත්තු එක හරිද? ඒකත් නිකන් හදාගත්තු අර මේ හදාගත්තු දෙයක් විතර. හදාගත්තු දෙයක් උඩ ඉඳගෙන තමයි හැම දෙයක්ම කරන්නේ. කනට සද්දයක් ඇහුණොත් ඒත් ඒකමයි. ඊළාට නහයට ගඳක් සුවඳක් දැනුණා කියන්නේ ඒ වෙද්දිත් වෙන්නේ නහයට වදින්නේ මේ ගඳ චූටි ගඳ සුවඳ අංශු විතරයි. ඒ වදින අංශු වලට අනුව අපි හදාගන්න මේකයි කියලා. මේක හරි පර්ෆියුම් එකක් කියලා ගන්න, මේක හරි සුවඳයි කියලා ගන්න. දැනෙච්ච දෙකකට විතරයිනේ. දැන් අපි බැලුවත් දැන් ලෝකේ තියෙන බීම වර්ග අර මේ අකෘතිම බීම වර්ග හැම හදනවනේ. ඒවයි ඔය තියෙන්නේ. ඇත්තටම මේ ඇත්තටම පළතුරු වල සුවඳ නෙවෙයි. ඒගොල්ලෝ මේ එස්ටර වලින් සුවඳ අරගෙන ඒව දාන්නේ. ඉතින් මේක ඒක કૃතිමයි. අනිත් එක පළතුරු ගෙඩියේම සුවඳ ඇත්තයි කියලා ගන්නත් ඒත් බෑනේ. තර අපි පළතුරු ගෙඩියේ දැනිච්ච සුවඳත් එක්ක සාපේක්ෂව බැලුවහම මේකේ වෙනසක් තියෙනවා කියලා මේ එකක් හරි මේක වැරදි කියනවා. ඇත්තටම බැලුවහම දෙකම වැරදි. එහෙම නැත්නම් දෙකම හරි කියලා කියන්නත් පුළුවන්. අපි බලන කෝණයට අනුව තමයි මේක හරි මේක වැරදි, එහෙම නැත්නම් මේ දෙකම හරි දෙකම වැරදි කියලා කියන්න පුළුවන්. අපි බලන කෝණයට අනුව විතරයි. මම තමයි මෙන්න මේක හරිද වැරදිද කියලා හදාගන්නේ. එහෙම හදාගෙන අනිත් මිනිස්සුන්ටත් ඒක ඔප්පු කරන්න යෑම තමයි තියෙන මීහරක් වැඩේ. දැන් හරකෙක් දැකලා ඒක මං හරකෙක්මයි කියලා මීහරකෙක් නෙවෙයි කියලා කවුරු හරි තර්ක කරන්න යනවනම් ඒ තර්ක කරන එක්කෙනා තමයි මීහරකක් වෙන්නේ. මොකද මේක දෙකම වැරදි. ඊට වඩා හොඳයි මේ දැක්කා එතනින් දැකලා ඉවර කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. මෙන්න මෙහෙමයි මේක හරි කියලා දෙයක් නැහැ, වැරදි කියලා දෙයක්වත් නැහැ. ඒකෙන් මේක අඳුරා ගැනීම, මේක යථා ස්වභාවය තේරුම් ගැනීම තමයි කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් අපි කතා කර ඇහැට රූපයක් වැටෙනකොට, කනට සද්දයක් ගඳ සුවඳක් දැනෙනකොට, ඒ වගේම දිවට රසක් දැනෙනකොටත් ඉතින් ওই ටිකම නේද වෙන්නේ. රස රටාවක් දිවට වැදුනහම ඒ දැනිච්ච දෙයට අනුව තමයි අපි මේක හදාගන්නේ. ඉතින් ඔය අපි කියව මොන හරි කෑම ජාතියක් කනවා කියලා, කෑම ජාතියක් කනකොට අපි දිවෙන් ඕක කලවම් කරනෝනේ. කලවම් කරන්නේ මොකටද? දත් වලින් හපන්නේ මොකටද? ඒ කෑම ජාතිය ඇතුළේ තියෙන ඔක්කොම දේවල් ටික දිවට දැනෙන්න ඕන නිසා තමයි පොඩි පොඩි කෑලි වලට කඩලා මේ දිවෙන් අඹරලා ගන්නෙ. දැන් ඔහොම අඹරනකොට සමහර දෙයක් කියමු අපිට දැනිච්ච නැති රසක් තියෙනවනම් ඒක අපි දන්නේ නැහනේ. සමහර ලාට ඔය තියෙන බෙහෙත් ගුලි මොනවාද ඔය තියෙන කැප්සූල් වල දාලා තියෙන බෙහෙත් තියෙන. එතකොට ඒ කැප්සූල් එකේ රස තමයි අපිට දැනෙන්නේ. ඒ වුණාට ඒක ඇතුලේ තියෙන රස අපිට දැනෙන්නේ නැත්te ඒක දිවට ගෑවෙන්නේ නැහනේ. එතකොට මේ කැප්සූල් එක මෙහෙම රසයි කියලා අපි කොහොමද කියන්නේ දැනෙන්නේ නැති දෙයක්? ඒකක් දිවේ වැදුනොත් විතරයි තමයි, වැදිච්ච ටිකේ විතර රස තමයි අපි කියන්නේ මෙහෙම මේ කැප්සූල් එක මේ රසයි කියලා. ඒ වගේම අනිත් ඒවාට බැලුවත් ඇහැට දැනිච්ච වර්ණ වලින් තමයි අපි හදාගන්නේ ලෝකය. කනට ඇහිච්ච ශබ්ද වලින් තමයි අපි ලෝකේ හදාගන්නේ. දිවට දැනිච්ච රස වලින් තමයි ලෝකේ හදාගන්නේ. නහයට දැනිච්ච සුවඳ වලින් විතරයි අපි හදාගන්නේ. ඒ වගේම මේ ඇඟට දැනෙනවා. දැන් අපි කියන්න පුළුවන් ඉස්සෙල්ලා කිව්ව වගේ හරකෙක් ඇහැට වදින්නේ වර්ණ රටාවක් විතරයි ඇහැට වදින්නේ. ඒ වුණාට ඇඟට නම් මොන හරකෙක් වදිනවා කියන්න පුළුවන්. හරකෙක් අත ගන්න අත ගෑවත් විතරයි නෙවෙන්නේ. ඉතින් ඒ අත ගෑවා කියලත් වෙන්නේ මොකක්ද? හරකෙක්ද දැනෙන්නේ? එහෙම නැත්නම් අපිට දැනෙන්නේ ඒකේ තද ගති ටිකක්, තද ගති සියුම් ගති ටිකක් දැනෙනවා අතට. ඒ වගේම ඒකේ දවන තවන උණුසුම් සිසිලස තියෙන ගති ටිකක් දැනෙනවා. ඒකේ පිම්බෙන හැකිලෙන ඉඩක් ගන්න ස්වභාවයක් දැනෙනවා. ඔන්න ඔය වගේ දැනීම් ටිකක් මිසක් හරකෙක් අත ගන්න බෑ අපිට. ඒ හරක අත ගන්නවා කියලා කියන්නේ අර දැනීම් ටික දැනෙන එක විතරයි. ඒ දැනීම් ටික හරහා තමයි මේ හරකෙක් මවා ගන්න, හරකෙක් අත ගෑවා කියලා කියන්නේ. ඒතර ඒකත් බොරුවක් නේ. දැන් අර ඇහැට වර්ණ රටාවක් වදිනවා මිසක් හරකෙක් වදින්නේ නැහැ කියනවා වගේම අතින් අත ගෑවත් වෙන්නේ අන්න ඒ වගේම දෙයක් තමයි. එතකොට හරකෙක් අත ගන්නෑ. මේ අතට දැනෙන්නේ අර වගේ තද ගති, උණුසුම් සිසිලස ගති, පිම්බෙන හැකිලෙන ගති, ඔන්න ඔයයි ගති ටිකක් විතර අතට දැනෙන්නේ. ඒ දැනීම් ටික හරහා තමයි හරකා මවා ගන්න හිතේ. එතකොට මෙන්න මේ අපිට දැනෙච්ච පොඩි දේවල් ටික හරහා තමයි මේ ලෝකයක් හදාගන්නේ. මේ ලෝකේ තියෙන දේවල් වලින් 100ට කීයක්ද අපේ මේ ආයතන වලට දැනෙන්නේ? ඒ දැනිච්ච චූටි දේවල් ටික හරහා ලෝකයක් මම හදා ගන්නවා. හදාගත්තු ලෝකේ මං හරි කියලානේ කියන්නේ. ඒතර වෙන කෙනෙක් ගත්තොත් මගේ ළඟම ඉන්න වෙන කෙනෙක් ඉන්න පුළුවන්. එයාට දැනෙන ඊට වඩා සම්පූර්ණ වෙනස් දෙයක්. ඒ දේ හරහා එයා හදා ගන්න එයාගේ ලෝකේ. හදාගෙන අන්න එයා කියන මේකයි හරි කියලා. අපි දෙන්නම එකම තැන තමයි ඉන්නේ. උනාට දෙන්නට දැනෙන්නේ දෙවිදියකට. ඒ දැනිච්ච දේ උඩ තමයි මම ලෝකය හදාගන්නේ. මට දැනිච්ච දේ උඩ, අනික් කෙනාට දැනිච්ච දේ උඩ එයා ලෝකයක් හදාගන්නවා. ඉතින් මෙහෙම හදාගන්න ලෝකයක් හදද්දී ඔන්න පිටින් ලෝකයක් හදාගන්නවා. දැන් හරකගම පිටින් දකින හරක හදාගන්න වෙන පිට හරකෙක් ඉන්නවා කියලා. ඒ වගේම මේ හරක දකින හරක අඳුරගන්න ඇතුළෙත් හරකෙක් නේ ඉන්නෝනේ. දැන් ඇතුළේ හරක කියලා කියන්නේ ඇතුළේ මමෙක් ඉන්නවා කියලානේ කියන්නේ. දැන් පිටින් ඉන්න හරකෙක් ඉන්නවා, ඇතුලේ මමෙක් ඉන්නවා. දැන් මෙන්න මේ පිටින් හරකා දකිනකොටම ඊට සාපේක්ෂව ඇතුලේ මමෙකුත් ගොඩ නැගෙනවා. අන්න ඕක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. පිටින් හරකෙක් දැක්කට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ එක්කම අර තරාදිය බැලන්ස් වෙනවා වගේම හරකා දකින මමෙක් මේ ඇතුලෙන් තව හරකෙක් හදා ගන්නවා. අන්න එහෙම ඇතුලේ හරකෙක් හදාගත්න එක තමයි මේ ලෝකයේ දිගටම පවතීමට හේතුව. මම යා දිගටම පාත්තා ගන්න හේතුව තමයි මෙන්න මෙහෙම ඇතුලේ හරකෙක් හදා ගන්න එක. ඇතුලේ හරකෙක් නෙවෙයි ඇතුලේ මමෙක් හදා ගන්න එක. ඉතින් මේ හදා ගන්න මමයා ඔන්න ඒ හදාගත්තු එක හරහා මමයා තව පෝෂණය වෙනවා. දැන් මේකනේ අපි සංඥා ගැනනේ මේ කතා කරන්නේ. මේ සංඥාවල්දී ඔන්නෝම හදා ගන්න. ඉතින් ඒ වගේ මේ දකින දේ, අපි දැනෙන දේ හරකෙක් හදා ගන්නවා වලට අමතරව අපි මේ ඉගෙන ගන්නවා කියලා කරන්නේත් මොකක්ද? මේ වැඩි වැඩියෙන් සංඥා අඳුර ගන්න එකනේ තියෙන්නේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් පොඩි කාලේ ඉස්කෝලේ යනවා 10 11 12 වසර වෙනකම් ඉස්කෝලේ ගිහිල්ලා අඳුර ගන්නවා. බුද්ධාගම, සිංහල, ඉතිහාසය, භූගෝල එහෙම එහෙම අඳුර ගන්නවනේ. ඊළාට ඔන්න ඊට පස්සේ කැම්පස් ගිහිල්ලා අඳුර ගන්න තව තවත් දේවල් ටික. ඒ වඳුර ගන්න මේ මොනවද සංඥා කොටනේ තව ටික ටික එකතු කර ගන්නවා. ඒ සංඥා කොට එකතු කර ගන්න එකතු කර ගන්න මොකද්ද වෙන්නේ? මම යා ටික ටික ලොකු වෙනවා. මේවා දන්න මමෙක් හැදෙනවා. ඔන්න ඊළාට BSC එකක් ගත්තා කියමු. නමේ ඉස්සරහට BSC එකක් අකුරු කෑල් දෙක තුනක් දා ගන්නවා. එතකොට මම යා තව ටිකක් ලොකු වෙලා ලොකු මමෙක් හැදිලා. තවත් ටික කාලයක් ගිහලා MSC එකක් කර ගන්නවා. ඊට පස්සේ PhD එකක් කරගත්තට පස්සේ ඔන්න නමට තවත් කෑලි ටිකක් එකතු වෙනවා. එතකොට මම යා තව කොච්චර ලොකු වෙලාද? ත්‍යාර පොඩි අවුරුදු 4-5 පොඩි එකෙක් උයි මේ PhD එකක් ගත්තු එකෙක් උයි ගත්තාම මොනවද වෙනස තියෙන්නේ? අර අරයට ඇහැට දැනෙච්ච දේවල් වගේම දේවල් ටිකක් තමයි මේ PhD එක දන්න එක්කෙනාටත් තියෙන්නේ. දෙන්නගේ කිසිම වෙනසක් නැහැ. PhD එක තියෙන කෙනාගේ ඇහැට හරකෙක්ගේ වර්ණ රටාවක් දකිනකොටයි අර අවුරුද්දක් විතර වෙන හරකෙක් කවදාකවත් දැකපු නැති පොඩි දරුවෙක්ගේ ඇහැට මේ හරකෙක්ගේ වර්ණ රටාවක් වැටුණා කියලා වෙනස මොකද දෙන්නේ? කිසිම වෙනසක් නැහැ. ඒනට PhD එකක් තියෙන මනුස්සය ඇතුලේ හරකෙක්කුත් හදා ගන්නවා. අර පොඩි දරුවට එහෙම හරකෙක් හදා ගන්න දෙයක් නැහැ. අනේ ඇතුලේත් හරකෙක් හදාගෙන එයා තාම මට PhD එකක් තියෙනවා කියලා මේ හරකෙක්කුත් හදා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒක හරහා තව ලොකුම මමෙක් හැදෙනවා. අපි දැනුව පස්සේ යන්න වෙන්නේ මොකද්ද? මේ දැනුම හරහා තව ලොකුම මමෙක් හදා ගන්නවා. එතකොට මේ මමයා හදාගන්න එක තව තව මේ මමයා තව ලොකු වෙනකොට මමයා අතාරින්න ගියාම තමයි ඕක ප්‍රශ්න වෙන්නේ. ඉතින් දැන් මේ අපි මෙච්චර වෙලා කතා කරේ මෙන්න මෙහෙම ඇහැට කනට නහයට දිවට ඔයාට දැනෙන ඒ වහරහා මමයා හදාගන්න එකනේ. දැන් හදාගන්න එක දැන් මෙච්චර කල් කරපු දෙයනේ. ඕක වැරදි කියලා හරි කොහොමද දැන් තේරුණා කියමු. දැන් කොහොමද ඕක නවත්තන්නේ කොහොමද? දැන් මෙච්චර කල් කරගෙන ආපු දෙයක් කොහමරි නවත්තන්න විදියකුත් මේ බුදුහාමුදුරුවෝ කියනවනේ. දැන් අපි කොහමද ඕක නවත්තන්නේ කියලා බලුවොත් මේ ප්‍රශ්නේ ගැන විතරක් කතා කළා වැඩක් නැහැනේ. ප්‍රශ්නෙට උත්තරයක්වත් තියෙන්න බෑ. මේක ප්‍රශ්නයක් තියෙනවා කියලා නිකම්ම අරවා දෙන දැන් අරගලය වගේ අරවා දෙන්න මේවා දෙන්න කියලා නිකම්ම කියන කියේ ඉන්න වෙනුවට මේකට උත්තරයක්වත් අපි හොයාගන්න බෑ. එතකොට කොහොමද මේකට උත්තරේ හොයාගන්නේ? මේ වෙනුවට අපිට බලන්න පුළුවන් ඒ දේ සිද්ධ වෙනකොටම අපිට බලන්න පුළුවන් මේක ඇත්තද මේ බුදුහාමුදුරුවෝ කියන කතාව ඇත්තද කියලා අපිටම තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න නම් අපි බලන්න ඕනේ මොන වෙලාවේද? මෙන්න මේ වෙලාවේදීම බලන්න ඕනේ. ඇහැට රූපයක් පේනකොට එහෙම නැත්නම් රූප අඳුරගනෙද්දිම අපි බලන්න ඕනේ මේ බුදුහාමුදුරුවෝ කියපු දේ දැත්ත එහෙම නැත්නම් මට හරකෙක් පේනුණාද? ඇත්තටම හරකෙක්ද දැක්කේ? මේ කියපු කතාවද ඇත්ත කියන එක තේරුම් ගන්න නම් අපි ඒ වෙලාවෙම බලන්න ඕනේ. ඒ වගේම ඔක මේ මැෂින් එකකට දාලා හරි වෙන කෙනෙක්ගෙන් අහලා හරි ඔය ගැන PhD එකක් කරලා හරි කරන්න බෑනේ. ඒ වෙනුවට මම මේක තේරුම් ගන්න ඕන. මෙන්න මේ වෙලාවේදීම මම මේක තේරුම් ගන්නනේ ඕනේ. ඉතින් ඔක පය 24 දීම දකින දකින හැම රූපයකදීම ඇහෙන හැන හැම සද්දයකදීම අනිත් ආයතන වලට දැනෙන හැම වෙලාවකදීම ඕක තේරුම් ගන්නනේ ඕනේ. ඒක තේරුම් ගන්න නැතුව අපි මොකක් හරි අඳුර ගැනීමක් කරොත් අන්නේ සංඥාවට අපි වටිනාකමක් දෙනවා. වටිනාකමක් තියලා සංඥාවට එක පැත්තකින් වටිනාකමක් දෙනවා. ඒ සංඥාව හදා ගන්න මම යට අනිත් පැත්තෙන් වටිනාකමක් දෙනවා. ඔන්න ওই වටිනාකම මම යට වටිනාකම වැඩි වෙන්න මම ය තවදුරටත් ඉස්සරහට පවත්වාගෙන යෑමක් තමයි වෙන්නේ. ඉතින් ඕක වෙන්න නම් අපි කරන්නේ මෙන්න මේක දකින වෙලාවේදීම අහන වෙලාවේදී මේ දැනෙන වෙලාවේදීම ඒකේ ඇත්තද මේක මේකේ වටිනාකමක් තියෙනවද නැද්ද කියන එක තමන්ම තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීම සඳහා මොකද්ද කරන්න ඕනේ? ඒක පුරුද්දක් කරගෙන. දැන් අපි මෙච්චර කල් සංසාරේ පුරා අපි පුරුද්ද වෙලා තියෙන්නේ මේ දැනෙන දේ හරි කියලා ඒක එහෙම ගෙඩි පිටිම බාර ගන්නනේ. බාර ගන්නවා මිසක් මේක ගැන මේක හරිද වැරදිද කියලා තේරුම් ගන්න මේක ඇහෙන් කණෙන් මේ ලබා දෙන දේවල් අපිට හදලා දෙන ලෝකය හරිද වැරදිද කියලා නිකන් හරි විමසන්න යන්නේ නැහැ නේ. වෙනුවට කෙල්ලිම ගෙඩි පිටිම බාර ගන්න මේක හරි. දෙවියන් වහන්සේ හරි කවුරු හරි කෙනෙක් මේක දීලා තියෙනවා. අන්න ඒක බැලුවට කිසි ප්‍රශ්නකුත් නැහැනේ. දැන් ඉතින් මෙහෙම හදා ගන්න එක අතින් එක පැත්තකින් බැලුවාම දැන් අපි මම කෙනෙකුට ගහන ඕන මරන ඕන මොකක් හරි අනුන්ගේ දෙයක් හොරකම් කරන ඕන එහෙම නැත්නම් කාමයේ වැරදව හැසිරෙන ඕන ওই වගේ දේවල් කරන ඕන ඒක වැරදි කියලා සාමාන්‍යයෙන් සාමාන්‍ය මේ ලෝක සම්මතයට අනුව වුණත් පොඩි හරි වැරදි කියලා තේරුම් යනවනේ. ඉතින් මෙහෙම එහෙම දෙයක්වත් නැහැ. මම හරකෙක් දැක්ක, ඔහුගේ මොකද්ද වැරද්ද තියෙන්නේ? මමමයිනේ දැක්කේ, කාටවත් කිසි ප්‍රශ්නයක් නැහැ. මම හරකෙක් අඳුරගත්තා. ඒකේ කිසිම හරක් වැඩක් නැහැ නේ. ඇත්තටම හරිනේ. කාටවත් වැරදක් වෙන්නේ නැහැනේ. ඉතින් අන්න එහෙම දෙයක් මේ වැරදි, ඒක බොරුවක් කියලා කියන්න කාටවත් නිකන් ලොකෝට හිතෙන්නෙත් නැහැ. ඒ වෙනුවට මේ කමන්නේ නැහැ. ඉතින් හරකෙක් අඳුරගත්තානේ, අඳුරගත්තා. හරි කමන්නේ, එතන හරකෙක් ඉන්න, මේ අඳුරගත්තු මමෙකුත් මෙතන ඉන්නවා. ඒක කරන්න ඕනේ නැහැ. ඒක හරි කියලානේ අපි හිතාගෙන ඉන්නේ. ඒ වෙනුවට මෙහෙම ඇහැට රූපයක් දකිනකොටම ඒක හරිද වැරදිද, මේකේ මොකද්ද වෙන්නේ, ක්‍රියාවලියක් වෙනවද කියලා අපි තේරුම් ගන්න පොඩ්ඩක් මහන්සි වුණොත් ඔන්න ඒක තේරුම් ගන්න පුළුවන් මොකද්ද ඇත්තටම වෙන්නේ කියලා. ඉතින් ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ? ඒ සඳහා මේ දකින දකින රූප පස්සේම ඇහැට වැඩි වැඩියෙන් රූප දකින්න, ශබ්ද වැඩි වැඩියෙන් අහන්න, අපි හොඳයි කියලා සම්මත කරගත්තු දේවල් වැඩි වැඩියෙන් දැනෙන්න, නරකය කියන දේවල් වැඩි වැඩියෙන් ඈත් කරන්න, මහන්සි වෙන්න මහන්සි වෙන්න වෙන්න මොකද්ද? ඒවට තව විදියකින් වටිනාකමක් දෙන එක නෙවෙන්නේ. මේ හොඳයි කියලා එකක් අඳුරගත්තු ඒවා පස්සෙන් යනවා. නරකයි කියලා අඳුරගත්තු දේවල් පුළුවන් තරම් ඈත් කරන්න යනවා. ඔහොම කරන්න කරන්න හදන්න එකටම වෙන්නේ ඒවට එක පැත්තකින් වටිනාකමක් දීමක් නෙවෙන්නේ. අන්න එහෙම ඒවා පස්සේ දුවන එක පොඩ්ඩක් හරි අඩු කළා. ඒ කියන්නේ අපේ ඇඟ හිත කය වචනයෙන් කයයි වචනයයි දෙක පොඩ්ඩක් සංවර කරගෙන ඔන්න ඊට පස්සේ බලන්න පුළුවන් මේ හිතේ මොකක් හරි අඳුර ගන්න වෙලාවේදී, දැනෙන වෙලාවේදී මේ එකට හිතෙන් දෙන වටිනාකම මොකක්ද ඇත්තද? මෙහෙම දෙයක් අඳුරගනිද්දී වෙන්නේ මොකක්ද කියලා ක්‍රියාවලිය තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ ක්‍රියාවලිය තේරුම් ගැනීම සඳහා අපි කරන වෑයමක් තමයි මේ සතිමත් වීම කියන්නේ. අපි ජීවිත කාලයේදීම අපි කරලා තියෙන්නේ අතීතයේ දෙයක් හිතනවා කියම, අනාගතයේ දෙයක් කල්පනා කරන්න ප්ලෑන් කරනවා කියම, එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන වෙන දෙයක් ගැන හිතනවා කියනකොටම කරන්නේ මේ ඇහැට දැකපු රූපයක්, එහෙම නැත්නම් ඇහැට දැකපු වර්ණ රටාවක්, කනට දැනිච්ච ශබ්ද රටාවක්, ওই විදිහට දැනිච්ච දෙයකට, දැනිච්ච දෙයක් හරහා හදාගත්තු සංඥාවකට වටිනාකමක් දීම නෙවෙන්නේ. ඊයේ මෙහෙම දෙයක් දැනුණා කියලා මං ඊයේ දැනෙච්ච දේ ගැන කල්පනා කරනවා කියන්නේ ඊයේ අඳුරගත්තු සංඥාවට වටිනාකමක් දෙනවා. එහෙම නැත්නම් හෙට මෙහෙම එකක් කරන්න ඕනේ කියලා ඒ ගැන ප්ලෑන් කරනවා. ඒ වෙලාවේදී වෙන්නේ මේ කලින් දැනෙච්ච දේවල් ගොඩක් එකතු කරගෙන ඒවට වටිනාකමක් දීලා හෙටත් මෙහෙම එකක් වෙන්න ඕනේ කියලා මේ සංඥාවට, අලුතෙන් හදන සංඥාවට වටිනාකමක් දෙන එක. එහෙම නැත්නම් වෙන තැනක තියෙන දෙයක්, වෙන තැනක ඉන්න කෙනෙක් ගැන සංඥාවක් මොන හරි කල්පනා කරන ඕන, එතකොටත් වෙන්නේ ඒ අඳුරගත්තු සංඥාවට වටිනාකමක් දෙන එකනේ. එතකොට අපි වෙලා තියෙන මේ හැමතිස්සෙම අපි කරලා තියෙන මේ සංඥාවලට වටිනාකමක් දීම තමයි අපි ජීවිත කාලයේදීම කරලා තියෙන්නේ. ඒ වෙනුවට ඒකට වටිනාකමක් දෙන්නේ නැතුව ඔන්න අපි එක දෙයක් සම්මත කරගන්නවා. ඒ සංඥා අතරනොත් අපි සම්මත කරගන්නේ හරි ආසාවක් හිතෙන, හරි තරහක් හිතෙන, එහෙම ඒ හිතත් ගොඩාක් ඒ සංඥාවලට ලොකු වටිනාකමක් දෙන සංඥාවකුත් නෙවෙයි. සාමාන්‍ය එදිනදා අපි ළඟ තියෙනම සංඥාව. මොකද්ද? අපි ඔයකට සම්මත කරගන්න ගොඩක් වෙලාවට හුස්ම කියන එක. එහෙම නැත්නම් මේ නිකම්ම නිකන් සාමාන්‍ය පොළොවක ඇවිදිනවා. එතකොට මේ නිකන් හුස්ම දැනෙන කියන හුස්ම කියන සංඥාවට අපි දීලා තියෙන ජීවිත කාලය වෙන පොඩි වටිනාකමක්නේ. දැන් මම ඉපදුන දවසේ ඉඳලා දෙන සංඥාවලට දෙන වටිනාකම් එක බැලුවාම මෙච්චර කාලක් අපි භාවනා මේ සතිමත් වීම ගැන නොදන්න කෙනෙක්ගෙන් අහුවාම හුස්ම කියන එක හරි ගැන් සාමාන්‍ය දෙයක්නේ, ඉබේ නිකම්ම වැටෙනවා. ඉතින් ඕක ගණන් ගන්න දෙයක් නෙවෙයි, ඕකට වටිනාකමක් දෙන්න දෙයක් නෙවෙයි. දැන් මේ වගේ සාමාන්‍ය සංඥාවක් අරගෙන ඒක දිහා ඔහේ බලන් ඉන්නවා. ඒක දිහා බලන් ඉන්නකොට අපිට දැනෙන්න පුළුවන් මෙන්න මේ සංඥාව අඳුර ගන්නකොට මොකක්ද වෙන්නේ කියලා. වෙන ක්‍රියාවලිය දිහා අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒක මමෙක් කරන ක්‍රියාවලියකුත් නෙමෙයි. මම හුස්ම ගන්නවා, මම බලන් ඉන්නවා කියන එක මුලින් තිබුණට එහෙම නැතුව මේ වෙන දෙය දිහා නිකන් ඔහේ අනුන්ගේ දෙයක් දිහා වගේ බලන් ඉන්න පුළුවන්. ඒ බලන් ඉන්න බලන් ඉන්න මොකද වෙන්නේ? ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒක මුලින් එකපාරට මේ එක පළවෙනි හුස්මෙන්ම මේක තේරෙනවා කියන එකත් නෙවෙයි. මේක කරන්න මේ මැරෙනකම්ම මේක කාලයක් කල්ප ගාණක් මේක කරන්න ඕන කියන එකත් නෙවෙයි තියෙන්නේ. මේක දිහා බලන් ඉන්නකොට මේ ටික ටික තේරුම් ගන්න පුළුවන් මේකේ මොකක්ද වෙන්නේ කියලා. එතකොට ඒ අපි ලොකු වටිනාකමක් දීපු නැති මේ අරමුණක් අරගෙන සංඥාවක් අරගෙන ඒක දිහා බලන් ඉන්නකොට ඒකේ යථා ස්වභාවය ටික ටික තේරුම් යනවා. ඒ තේරුම් යන තේරුම් යන ඒ වගේ මේ කල පුරුද්දක්කුත් වෙනෝනේ. මේ අඩු වටිනාකමක් තියෙන දෙයකට මේ මේ වැඩේ කළා පුරුද්දක් වෙනකොට අන්න ඒ පුරුද්ද අපිට පුළුවන් ටික ටික එදිනෙදා වැඩක් කරද්දි තනියම වැඩක් කරද්දි තන ටික ටික ඒ දේවල්ටත් දාලා බලන මේ ඇත්තට මේ මට අතට පායට මෙහෙම දැනෙන දෙයක් විතරයි. මේක ඇති දෙයක් නැහැ. තේකෝපයක් වෙද්දි බලන්න පුළුවන් අතට මේ දැනෙන රසණයක් දැනෙනවා. අතට මේ භාජනයේ තද ගතියක් මේ සියුම් ගතියක් ඔය දේවල් අතට දැනෙනවා. එතකොට මේ දැනෙන්නේ මේ අතට දැනෙන්නේ තේකෝපයද එහෙම නැත්නම් මේ සියුම් තද ගති ටිකක්ද විතරක්ද කියලා ඒකෙන් අඳුර ගන්න පුළුවන්. එතකොට ඒ වගේම මේ කෝපී එකක සුවඳද දැනෙන්නේ මේක කෝපී එකක්ද මට නහයට දැනිච්ච සුවඳක් විතරක්ද කියලා මේක අඳුර ගන්න පුළුවන්. දැන් එහෙම අඳුර ගැනීම හරහා ඒවට දෙනෝනේ වටිනාකමක්. ඒව දෙන වටිනාකම ටික ටික නැති වෙලා අඩු වෙලා යන්න පුළුවන්. දැන් මේ වෙලාවට මං කෝපි එකක් අනිවාර්යයෙන්ම හැමදාම මේ වෙලාවට බොනවා කියලා එකට දෙන වටිනාකම වෙනුවට හරි මේකත් තව කෝපි එකක් විතරයි. තවත් එකක් විතරයි කියලා එකට දෙන වටිනාකම අඩු කරන්න පුළුවන්. අඩු කරන්න යෑමක් නෙවෙයි අඩු වීමක් ඉබේම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේක නිකම්ම ක්‍රියාවලියක් විතරයි මේකේ ඇති දෙයක් නැහැ කියලා Tamandama තේරෙනෝ නම් ඒ හරහා ඒකට දෙන වටිනාකම දන්නේම නැතුව අඩු වෙලා යනවා. ඒක වෙන දෙයක් මිසක් කරන්න දෙයක් නෙවෙයි. තේන්න ওই විදිහට මේ හැම දෙයක් දිහාම ඉස්සෙල්ලා මුලින් මේ ලොකු වටිනාකමක් නැති හුස්ම වගේ එහෙම නැත්නම් නිකන් ඇවිදිනකොට යටපතිලට දැනෙන දෙයක් වගේ සංඥාවක් අල්ලගෙන ඒකේ තියෙන යථා ස්වභාවය තේරුම් අරගෙන ඒකෙදි ඒ වෙලාවේදී මොකක්ද වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා තේරුම් ගන්න කෙනෙකුට ඒකම ටික ටික අතුවිතීවිහිදලා එදිනදා ජීවිතේ වැඩ කරද්දිත් අන්නෝක ටික ටික දැනෙන්න පුළුවන්. මෙතෙන්දි වෙන්නේ මේ දැනීමක් විතරයි. මේ දැනීමට පිටින් හැදෙන ඔබ්ජෙක්ට් එක පිටින් හැදෙන මොකක් හරි අපි සංඥාවක් කියමු. පිටින් හැදෙන අරමුණක් කියලා දෙයක් නැහැ. ඒ පිටින් තියෙන වර්ණ රටාවක් ශබ්ද රටාවක් ඒ වගේ දේවල් කීපයක් එකතු වෙලා මගේ හිත ඇතුලේ ඔන්න හදන හැදීමේ ක්‍රියාවලියක් විතරයි සිද්ධ වෙන්නේ. ඔන්න එතකොට අර පිටින් හදන දෙයට වටිනාකමක් නැති වෙනකොට මේ ඇතුලෙන් හදන මේ හදා ගන්න කියන පුද්ගලයා ගැන තියෙන වටිනාකම ටික ටික නැති වෙලා යනවා. ඒකත් අර කිව්වා වගේ නිකන් එකපාරට සිද්ධ වෙන්නේ නැහැ. මෙහෙම හිතලා හදන්න බෑ. අර ක්‍රියාවලිය එක දිගට කාලයක් තිස්සේ පුරුදු කරගෙන යනකොට ඒ පුරුද්දත් එක්කම ඉබේම ඇති වෙනවා. මේක කරන බලන කෙනෙක් නැහැ. ඒතකොට බැලීමක් විතරක් සිද්ධ වෙන්නේ. ඒ බලලා මේක වටිනාකමක් දෙන කෙනෙක් නැහැ මේකේ. නැත්තම් අපි සාමාන්‍ය ජීවිතයේදී කරන්නේ මේක දැකපු කෙනෙක් මමමයි දැක්කේ මගේ ඇස් දෙකෙන්ම දැක්කා කියලා මේක මම ලොකු මමෙක් හදා ගන්න ඕනේ. ඒ වෙනුවට මේ දකින ක්‍රියාවලියක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ වගේම එහෙම කරගෙන යනකොට ඔහම කාලයක් කරගෙන යනකොට දැන් හුස්ම වගේ දෙයක්කින් අල්ලගත්තට අර අපි කලින් කිව්වා වගේ වටේට විහිදිලා දේවල් ලෝකේ තියෙන දේවල්ට තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. අඩු වෙලා යද්දී දැන් එතකොට ලෝකේ ඉන්න අනිත් මිනිස්සුත් එක්ක ජීවත් වෙන ටිකක් අමාරු වෙනවා. ඔන්න ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්න වෙන්නේ. දැන් ඒ වගේ වෙලාවෙදි සමහර කට්ටිය ඕකේ අන්ත දෙකට යනවා. දැන් සමහර කට්ටිය දැන් මේ බණ අහලා හරි මෙහෙම මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලෝ රඟන්න යනවා මේ මම මෙහෙම ලෝකේ රූප ඇහැට වර්ණ විතරයි වදින්නේ මම හදාගන්න යන්නේ. ඔන්න මේගොල්ලෝ මේ මේ ලෝකේ තියෙන දේවල් බොරු කියලා ඔන්න ඒගොල්ලෝ රඟන්න යනවා. රඟන්න ගියාම මොකද ඒගොල්ලෝ ඇත්තටම මේ ලෝකේ තියෙන දේවල් අල්ලගන්නෝ. ඒ වුණාට ලෝකේ තියෙන මිනිස්සුන්ට පෙන්වන්න යනවා මම රහත් වෙලා අනාගාමි වෙලා කියලා ඔන්න ලෝකෙට පෙන්වන්න යනවා මම මේ දේවල් කරන්නේ අල්ලගෙන හිතින් අල්ලගෙන නෙවෙයි පිටින් විතරයි කරන්න කියලා ලෝකෙට රඟපාන්න යනෝනේ. ඒක මහා විකාරයක් වෙනවනේ. එතකොට ඇත්තටම පිස්සෙක් වෙනවා මේ මිනිස්සයා. ඒකාන්තය. එතකොට තවාන්තක කට්ටිය ඉන්නෝ දන්නෝ ඇත්තට මේ ලෝකේ තියෙන මේ විකාරයක් තමයි. මං හරකෙක් දකින්නේ වර්ණ රටාවක් විතරයි මගේ ඇහැට වදින්නේ. මේ මෙතෙන්දි හරකෙක් මම හිතේ හදා ගන්නවා. එතකොට 100%ක්ම හැම දැනීමකදීම වෙන්නේ. ඒ වුණාට සමහර දේවල් වලින් මෙන්න මෙහෙම මේ හදා ගැනීමක් විතරයි වෙන්නේ කියලා අඳුරගත්තට පස්සේ ඒකට වටිනාකමක් දෙන්නේ නැතු ඒ වුණාට ලෝකයේ මිනිස්සු කියනෝනේ මේක ඇත්තටම හරකෙක් කියලා. ආ ඔව් හරකෙක් කියලා යා පිළියාගෙන මේ මිනිස්සුත් එක්ක සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. දැන් කෙනෙකුට පාටියකට බොන්න කතා කරාම බොන්නේ නැති එක වෙන එක ඒ වුණාට එතෙන්ට ගිහිල්ලා කොකා කෝල් එකක් බීලා බයිට් ටිකක් කාලා අර ඒගොල්ලොත් එක්ක ඒකට මූ වෙලා ඉන්නවා. තොර අර බොන මිනිහට රණ්ඩු වෙන්න යන්නෙත් නැහැ. එහෙම නැත්තම් තව උදව් කරන්න යන්නෙත් නැහැ. දෙකටම නැතුව ෂේප් වෙලා වැඩේ ෂේප් න්යායෙන් එතනින් සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා. එහෙම නැතුව මේක බොන එක වැරදි, අරක්කු බිව්වත් එකයි, වතුර බිව්වත් එකයි, ඒ වෙනුවට ප්ලේන් ටික ගහුවත් එකයි, මත් වුණා මෙහෙමයි එහෙමයි කියලා ඒගොල්ලන් තර්ක කරන්න යන්නේ. මට මේ එහෙම නැත්තම් මට බීලා මත් නොවි ඉන්න පුළුවන් කියලා, මේක නිකම්ම බීමක් කියලා ඇත්තටම බීලා මත් වෙනවා. ඒ වුණාට ලොකු ටෝක් දෙනවා මට බීලත් මෙහෙම ඉන්න පුළුවන්, මම මේක මේ බිව්වට මට පව් සිද්ධ වෙන්නේ නැහැ කියලා, ඔන්න මම මෙහෙමයි කියලා ඔන්න තව කෙනෙක් අනිත් පැත්ත වෙන්න පුළුවන්. දැන් අර ලෝකේ හදාගත්තු සිල් කියලා දේවල් සම්මත කරගත්තු සිල් කියලාත් තියෙනවානේ. දැන් එතකොට අන්නේ සමහරු කියන මම මෙහෙම ආසාවෙන් තරහෙන් නෙවෙයි කරන්න කියලා සිල් කඩනවා. එතකොට ඒ කෙනෙකුට සමහර වෙලාවට ඇත්තටම සිල් කඩනවා. ඒගොල්ලෝ ආසාවෙන් තරහෙන් තමයි කරන්නේ. ඒ වුණාට ලෝකෙට පෙන්වන්න යනවා මම මෙහෙම ආසාව තරහ නැතුව තමයි මෙහෙම කරන්නේ කියලා. ඒ එක පැත්තක ඒකාන්තයක්. අනිත් පැත්තේ අන්තේ ඉන්න බුලා මේවා ෂේප් එකේ අවශ්‍යතාවයට අනුව ඒ වෙලාවෙන් ගැලවෙන්න ගැලවීම සඳහා දේවල් කරනවා. ඒ වුණාට එයා ඇතුලෙන් දන්නවා මේක බොරුවක් කියලා. ඇතුලෙන් 100%ක්ම දන්නේ නැතුව ඇති. ඒ වුණාට සැරින් සැරේ යාට මතුවෙලා පේනවා මේ බොරුවක් තමයි කරන්නේ. ඒ වුණාට මම මේ වෙලාවේ ෂේප් එකේ ඉන්නවා. එහෙම නැත්තම් පාටයකට ඉන්න වෙලාවෙදී දන්නේ නැතුව ඇති, සිහි වෙන්නේ නැතුව ඇති. උනාට ගිහිල්ලා ටික වෙලාවක් ඉන්නකොට ගිහිල්ලා ඇවිල් ආවට පස්සේ තේරෙනවා මේ මොකද්ද මම මේ කරපු එක, මහා බොරුවක් නේද, රඟපෑමක් නේද මම කරේ කියලා. ඔන්න තේරිලා ඒකට තියෙන වටිනාකම ටික ටික අඩු වෙනවා. වෙනද ක්ලබ් යනවා නම් මාසෙකට සැරයක්, ඔන්න ක්ලබ් යන එක මාසෙකට වෙනකොට මාස දෙකකට වගේ අඩු වෙන්න පුළුවන්. ඔය විදිහට ටික ටික අඩු වෙලා ඒකට තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. ඔය අඩු වෙලා යෑමට ඉතින් බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයෙන් පෙන්නන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං කියලා. ඒතර මෙන්න මෙහෙම තියෙන දේවල්ට සංඥාවලට වටිනාකම අඩු වෙන ඒවත් එක විරංජනේ වෙලා යනවා. ඒවට මේක හරි හොඳයි මේක නරකයි කියලා තියෙන වටිනාකම අඩු වෙලා ඒකත් තව එකක් විතරක් වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඒකට තියෙන වටිනාකමත් පිටින් ලෝකෙට දෙන එකේ වටිනාකමත් අඩු වෙනවා. ඒ එක්කම ඒ වටිනාකම දෙන මමයාගේත් වටිනාකම ටික ටික අඩු වෙනවා. ලෝකෙට පිටින් මොහකට හරි වටිනාකමක් දෙනවත් එක්කම ඒ වටිනාකම දෙන මමයාගේත් වටිනාකමක් තව පැත්තකින් දන්නව නැතුව ඇතුලේ ඇතු වෙනවා. එතකොට අර ලෝකෙට දෙන වටිනාකම ටික ටික අඩු වෙන ඒ වටිනාකම දෙන මමයාගේ වටිනාකමත් ටික ටික අඩු වීමක් තමයි වෙන්නේ. ඕක අපිට දැනෙන්නේ නැහැ. අපි ඒ වෙනුවට පේන්නේ අර ලෝකයේත් එක්ක තියෙන බැඳීම ටික ටික අඩු වෙනවා කියන එක තමයි පේන්නේ, එළියට පේන්නේ. ඒනට ඇත්තටම ඇතුළෙනොත් වෙනවා මේ මමයාට තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. එහෙම අඩු වෙන තමන්ගේ අතප්පයක් කරුණා, තුවාලයක් වුණත්, එහෙම නැත්නම් ලොකු කරදරයක් වුණත්, ලොකු සතුටු වෙන්න දෙයක් ලැබුණත් අන්න ඒක ටික ටික සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා ඒකත් නිකන් ඔහේ නිකන් තවත් එකක් විතරක් බවට පත් වෙනවා. ඒතේ ওই සිද්ධිය දැන් මම ওই ක්‍රියාවලියක් නේ කිව්වේ. දැන් ওই ක්‍රියාවලියෙම අපි හුස්ම දිහා බලන් ඉන්නකොටත් වෙනවනේ. හුස්ම දිහා බලන් ඉනකොට මුලදී හොඳට හුස්ම දැනෙනවා. මම තමයි හුස්ම බලන්නේ කියලා ඔන්න හොඳටම තේරෙනවා. ටික ටික ඕක දිහා බලන් ඉන්නකොට ඕක තියෙන දැනීම, ඕකට තියෙන වටිනාකම ටික ටික අඩු වෙගෙන යන්න පුළුවන්. මෙහෙම වෙන්නම හැමෝටම මෙහෙම එකපාරටම වෙනවා කියලා මෙහෙම කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට කෙනෙකුට බලන් ඉන්නකොට ඒකට තියෙන දැනීම වටිනාකම ටික ටික අඩු වෙගෙන යන්නත් පුළුවන්. එතකොට ඒ අර හුස්ම වලට දීපු වටිනාකම චූටි හරි දෙයකටනේ අපි වටිනාකම දෙන්නේ. මේ ලෝකේ අපි කිසිම වටිනාකමක් මෙච්චර කල් වටිනාකමක් නොදීපු දෙයක් අපි කමටහනක් කියලා වෙන් කරගෙන අරගෙන ඒකට ආන වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම දීපු එකටත් වටිනාකම දන්නෙම නැද ටික ටික නැත්තටම නැති වෙගෙන යනවා. ඒතර ලෝකේ වටිනාකම දෙන්න තියෙන තව දේවල් නැති වෙගෙන වගේ යෑමක් නෙවෙන්නේ. අන්න ඒකත් එක්කම ඒ හරහා අපිට අවබෝධ කරගන්න පුළුවන් ලෝකේ වෙන මොහකට හරි වටිනාකම දුන්නත් ඒක දිහා ওই විදිහට එක දිගට බලාගෙන ඉන්නකොට ඒකටත් එන්නේ මෙන්න මේ දෙයමයි. ඒතකොට මෙහෙම දන්නෙම නැතුව ටික ටික අර මමයා ටික ටික ෆේඩ් වෙලා නැති වෙගෙන නැත්තටම නැති වෙගෙන යනවා. ඒ සක්මනක් කරද්දි හුස්ම දිහා බලන් ඉන්නකොට විතරක් නේ සක්මනක් කරද්දිත් බලන්න. දන්නේම නැද ටික දුරක් ඇවිදිනකොට මේ ඇවිදින මමයක් නැති වෙනවනේ. දන්නේම නැති ඉබේම වැඩේ කරන්නේ. සක්මනේ කෙලවරට ගිහිල්ලා නිකම්ම හැරිලත් ඇවිල්ලා තියෙනවා. ඒ හැරුණේ කොහොමද, මමද හැරුණේ, මගේ උමනාවට හැරෙව්වද මේක කියන එකක් මතක් වෙන්නේ නැහැ. ඒ වුණාට ඒ ක්‍රියාවලියක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම අපි කිව්වා, දැනීමක් කරා හැම දැනීමකදීම මමයක් හදනවා. ඒ වගේම හැම ක්‍රියාවක් කරද්දිත් ඔය කරන මමෙකුත් හදනෝනේ. ওই දෙකේදීම මෙහෙම වටිනාකමක් නොදී කරනකොට, වටිනාකමක් නොදී මේක දැනෙනකොට ඒ හරහා හදන මමයා දන්නේම නැතුව අඩු වෙලා යනවා. මමයාට තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මමයා නැති කිරීමකට තමයි මේ යන්නේ. ඉතින් අපි ඕකටද මේ භාවනා කරනකොට, එහෙම නැත්නම් සතිමත්කම පුරුදු කරනකොට ඔන්න ওই විදිහට අපි හරියට මේ ගමන තේරුම් අරගෙනද කරන්න කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ මොකටද මම මේක කරන්නේ කියලා. එහෙම නැතුව නිකම්ම මේ කියන වටද කරන්නේ, ඒ කරන දේ වෙනකොට ලැබෙන ප්‍රතිඵල මොන වගේද කියලා අපි තේරුම් අරගෙනද කරන්නේ කියලා ඒකත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට මේ කරන දෙයට අපි කොච්චර, අපි කියමු පැය 24ම භාවනා කරන්නේ නැහැනේ. පැය 24ම අපි සක්මන් කරන්න ඉඳගෙන ඉන්නේ නැහැනේ. ඉතින් ඒ වෙනකොට අපි කියමු පැයක් දෙක, දවසට පැයක් දෙකක් වෙන් කරගත්තා කියමු. දවසට පැයක් දෙකක් වෙන් කරගෙන ඒ වෙලාවේදී අපි හොඳට හුස්ම දිහා බලනවා, සක්මන් කරනවා, ඒවා කරනවා. ඒනට ඒකෙන් නැගිට්ට මොහොතේ ඉඳලා අපිට ඇහැට දකින්න ලැබෙන, කනට ඇහෙන්න ලැබෙන ඒ දේවල්ට අපි ලොකු වටිනාකමක් දෙනව නම් මොකද වෙන්නේ? අර අරකින් ලැබිච්ච ප්‍රයෝජනේ අපි දන්නේම නැතුව අනිත් පැත්තේ අනිත් අන්තයට යනවා. ඒක ගොඩක් වෙලාවට අපි කරන්නේ ඕකනේ. මම භාවනා කරනවා කියලා එක පැත්තකින් ලොකුවට මමෙක් අල්ල ගන්නවා. එතකොට අර භාවනා කරන මමයා ඊට වඩා ලොකු වෙලා. දැන් ගොඩක් ඔය පින්කම් කරන මිනිස්සුන්ට නෑ ඕක ගොඩක් වෙලා තියෙන. පව් කරන මිනිස්සුන්ට වඩා පින් කරන මිනිස්සු අර පින්කම් කරන මමයා ලොකුවට අල්ලගෙන ඉන්නවා. එතකොට ඒ මමයා අතාරින්න ඊට වඩා ගොඩක් අමාරුයි. ඒ වෙනුවට භාවනා කරන අයත් ගොඩක් වෙලාවට වෙලා තියෙන. වයසක අය හැම භාවනා කරන්න ගත්තාම භාවනා කරනවා. ඒ වෙලාවේ මොකක් හරි එකක් කරනවා. ඒ උනාට කරනවා මේ ඊට වඩා ලොකුයිනේ. මම භාවනා කරන්න නිසා මට මෙහෙම වෙන්න බෑ, මකට මෙහෙම සලකන්න ඕන. ඒ වගේම සාමින්හන්සල හැම ගත්තොත් මේ ගරු කරන්න ඕන, මේ මට මේ විදියයි, මම මෙහෙම භාවනා කරන කෙනෙක්, මෙහෙම සීලයක් රකින කෙනෙක් කියලා මම ගරු කරන්න ඕන කියලා ලොකු මමෙක් හදා ගන්න ඕනේ. එතකොට මේ මම කියන සංඥාවට මේ ලොකු වටිනාකමක් දීලා තියෙන්නේ. අර අපි කලින් කිව්වා වගේ එළියේ හදන හරකට අමතරව ඇතුලෙන් හදන මේ හරකට තමයි මේ ලොකු වටිනාකමක් දීලා තියෙන්නේ. එළියෙන් හදනව මම භාවනා කරනවා කියලා, ඒ භාවනා කරන මමයා ඇතුලෙන් මීට වඩා ලොකු මේ හරකෙක් හදාගත්තනම් මමයි භාවනා කරන්න කියලා. දැන් මේ මේ හරක අතාරින්න ඊට වඩා ගොඩක් අමාරුයි. ඉතින් ඒ වෙනුවට භාවනා කරනවා, භාවනා කරනවා තමයි. ඊළාට ඒ කරන්නේ මොකටද? මේ ලෝකේ තියෙන සංඥාවලට තියෙන වටිනාකම තේරුම් අරගෙන ඒකට තියෙන වටිනාකම අඩු කරන්න. ඒ අඩු කරනකොටම ලෝකේ තියෙන සංඥාවලට තියෙන වටිනාකම අඩු කරද්දිම මේ ඇතුලේ තියෙන මම හදන මමයා කියන හදාගත්ත සංඥාවටත් තියෙන වටිනාකම දන්නේ නැමෙද ටික ටික අඩු වෙලා යනවා. ওই අඩුවීම භාවනා කරන වෙලාවෙ, එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න සක්මන් කරන වෙලාවේදී විතරක් නෙවෙයි, එතනින් එළියට ගිහිල්ලා එතනින් එළියට බැස්ස වෙලේ ඉඳලත් දෙන වටිනාකම් ටික ටික අඩු කරනවා නම්, අඩු කරන්න නෙවෙයි ඇත්තටම අරකට අරක හරියට කරනවා නම් දන්නේම නැතු මේවා තිබෙම අඩු වෙනවා. අඩු වෙනවා නම් ඔන්න එතකොට අරගේ ප්‍රතිඵල මේ එළියට ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච ප්‍රතිඵලයත් එක්ක තව ටික ටික ඉස්සරහට යෑමක් වෙනවා නම් ඒක තමන්ටමයි තේරෙන්නේ. ඒ වගේම මේක හරියටම 100ට අර ලීනියර් විදිහට 100ට 100ක්ම එක දිගටම යෑමකුත් නෙවෙයි. සමහර කාලවලදී මේ වගේ අඩු වැඩි වීම වෙන්නත් පුළුවන්. හොඳට සිහියෙන් ඉන්න ඕන නම් ඔන්න තේරෙනවා මට මේ කාලෙදී මං දේවල්ට ලොකු වටිනාකමක් දෙනවා. මේ කාලෙදී මෙන්න මේ වගේ දේවල්ට තමයි මම වැඩිපුර වටිනාකමක් දෙන්නේ. මේ කාලෙදී මෙන්න මේ දේ ඊට අමතර වෙනස් වගේ දේවල්ට මම වැඩිපුර වටිනාකමක් දෙන්න පුළුවන්. අන්න ඒක කාලයත් අනුවත් වෙනස් වෙන්න පුළුවන්. ආශ්‍රය කරන පිරිස අනුව මේ වටිනාකම දෙන එකත් වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් අන්න ඒ හොඳට සිහියෙන් ඉන්න කෙනෙකුට එහෙම වටිනාකම දෙන එක අඩු වැඩි වීම අනුව, බාහිර ලෝකයේ ඉන්න වටපිට මිනිස්සු අනුව, වටපිට පරිසරය අනුව ඒක වෙනස් වෙනවා නම් අන්න ඒ හරහා අපිට පුළුවන් අපිට ඒ වගේ මිනිස්සුන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙන්න. දැන් බුදුහාමුදුරුවෝ මුලින්ම කියන්නේ මේ අසේවනාච බාලානං පණ්ඩිතානං සේවනා කියලා. ඒතර අන්න ඒ වගේ මා ලොකු දේවල් නිකන් වැඩක් නැති දේවල්ට වටිනාකමක් දෙන අයකින් පුළුවන් තරම් ඈත් වෙනවා නම් එතකොට අපිත් ඒ ගැන තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා ගිහිලා දන්නේම නැත්නම් ඒක හරි හැදෙන්න පුළුවන්. ඒ වගේම කාලයත් එක්ක මගේ මෙන්න මේ වගේ වෙනස්කම් වෙනවා කියලා අඳුරගත්තා නම් ඒ කාලයේදී ඒකට අනුව මොනවද උනේ කියලා අනුව පුළුවන් ඒක හදා ගන්න. එතකොට මෙන්න මේව දේවල්ට වටිනාකම දීම ටික ටික අඩු කරගත්තොත් ඒවත් එක ඇලීම් ගැටීම් නැති වෙනවනේ. අපි මොකක් හරි එකට වටිනාකමක් දුන්නට පස්සේ තමයි ඒ එකට දෙන වටිනාකම අනුව තමයි ඊට උඩ ඉඳගෙන මේවට ඇලෙන්නේ ගැටෙන්නේ. ගැටෙනවා කියන්නේ තනිත් පැත්තෙන් තව වටිනාකමක් දීපු නිසා තමයි. තරහෙන් වටිනාකමක් දුන්නාම තමයි ඒකට ගැටෙන්නේ. ඉතින් බුදු කෙනෙක් ගත්තා මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මම අද මාතෘකා කරගත්තු පාඩේදී පෙන්වන්නේ බුදු කෙනෙක් මෙන්න මේ විදිහට ඇහැට රූප දකිනවා, කනට ශබ්ද ඇහෙනවා, නහයට ඇඟට දිවට එක එක දැනීම් වෙනවා, ඒකද හිතට මතක් වෙනවා. ඒ හැම එකකදීම ඒව ගැන හිතන්නේ, ඒව ගැන වැඩිපුර කතා කරන්නේ, ඒව ගැන පරිවේෂණ කරන්නේ මේක ඇත්තක් කියලා, ඒක ඇත්ත කියන එක උඩ ඉඳගෙන නෙවෙයි, මේක සාමාන්‍ය තවත් එකක් ක්‍රියාවලියක් විතරයි කියලා තේරුම් අරගෙන ඒ වුණාට ඒකට අනුව වැඩ කරනවා. අනිත් මිනිස්සු වගේම බුදුරජාණන් වහන්සේත් ඒ දේවල් කරනවා. සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන්නේ ඒක ඇත්තයි කියන එක උඩ ඉඳගෙන නෙවෙයි. ඒක නිසා බුදු කෙනෙකුට මේ දේවල් වලින් ආසාවක් තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ කියන එක. ඒක තමයි අද දවසේ මාතෘකාව විදිහට තෝරගෙන අපි ඒ ගැන තමයි කතා කරේ. ඉතින් අපිත් මේ සතිමත් වීම සඳහා පුරුදු වෙච්ච මේ පිරිසක් අපිත් මේ ටික ටික හරි පුරුදු කරන්නේ මේ ලොකු වටිනාකමක් දෙන්නේ නැති හුස්ම වගේ, එහෙම නැත්නම් සක්මන වගේ අටිපතුලට දැනෙන දේ වගේ එක අරමුණක් අරගෙන ඒ අරමුණේ යථා ස්වභාවය ටික ටික කාලයක් තිස්සේ ඒ අරමුණ දිහාම බලන් ඉඳලා ඇත්තට ඒ අරමුණේ තියෙන මොකක්ද, මේ හුස්මද ආස්වාස ප්‍රාස්වාස කියලා අපි වෙන් කළ අඳුරගත්තට මේක හරිද ඇත්ත දෙයක්ද කියන එක තේරුම් අරගන්න මිසක් මේකට තව වටිනාකමක් දීම සඳහා නෙවෙයි මේ හුස්ම දිහා බලන් ඉන්නේ. හුස්මට වටිනාකමක් දෙන්න, එහෙම නැත්නම් කකුලේ දකුණු වම දකුණට වටිනාකමක් දීම සඳහා නෙවෙයි මේ හුස්ම දිහා බලන් ඉන්නේ සක්මන් කරන්නේ. ඒ වෙනුවට ඒක යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා භාවිතා කරන්න අපේ තවත් එක අඩයක් විතරයි කියලා තේරුම් අරගෙන ඒ දේ ක්‍රියාවලියක් විතරයි කියලා මේක තේරුම් ගැනීම සඳහා පාවිච්චි කරන්න තවත් එක අඩයක් විතරයි කියලා මේක අඳුරගන්න එක තමයි කරන්නේ. එතකොට අන්න එහෙම අපි වෙන් කළා අඳුරගත්තු සම්මත කරගත්තු අඩේ යථා ස්වභාවය තමන් විසින්ම තේරුම් අරගෙන ඒ වගේමයි ලෝකේ අනිත් හැම අඳුර ගැනීමකදීම හැම ක්‍රියාවලියකදීම සිද්ධ කරන්නේ මෙන්න මෙහෙම පිටින් හදාගත්තු බොරුවක් උඩ තමයි මේ හැම දෙයක්ම කරන්නේ කියලා තේරුම් අරගෙන ඒ බොරු වලට වටිනාකමක් දෙනවද නැද්ද කියන එක හරහා ඒ වගේම ඒ වටිනාකම දෙන මමයට කොච්චර වටිනාකමක් දෙනවද කියලාක තේරුම් අරගෙන ඒ මමයාගෙන් සම්පූර්ණම ගැලවීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු 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 සොයනන්ස තෙරුවන් සරණයි. බොහොම පින් ඔබ වහන්සේගේ තරේකින් අප ඉදිරියේ පෙළගැස්සූ ඒ පිළිවෙලට මම මේ වැඩසටහනට සහභාගී වන සියලු දෙනාට අනුග්‍රහ පිණිස කෙටි සමාලෝචනයක් කරන්නම්. අපේ වැඩසටහනේ කෙරෙන වැඩපිළිවෙලක් විදිහට අද දේශනාව ස්වාමින්වහන්සේගේ අනුව සිදු කරන්නට යෙදුණා. එහිදී කළුබුද්දරකිත ස්වාමීන් වහන්සේ ඒ සද්ධාතිස්ස රජතුමාත් සිටිය දහම් සභාවක මේ කළ ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ දේශනාව දී ළමයෙක්ගේ ප්‍රශ්නයකට කාලේ ඔරලෝසින් කාලේ බලද්දී දැන් පැය දෙකයි තුන් කාලයි වගේ කියන විදිහට ඉස්සර පොඩි කාලේ මමත් මේ මුලින් වෙලාව කිව්ව විදිහ තමයි දෙකයි භාගයයි දෙකයි තුන් කාලයි කියලා තමයි මට මතකයි. එහෙම මමත් කියනවා ගෙදර ඔරලෝසි වෙලාවෙන්. ඉතින් එතනදී ඒ සංඥාවේ වැරද්ද දේශනාවට අනුකූල මේ පෙළ ගැස්සුවා. අපි මේ ඒ ළමයා ගැන ළමයාගේ වචනයට ඒ අම්මා දීපු උත්තරය අනුව අපි මේ ලෝකේ ගොඩනගාගෙන තියෙන්නේ ඒ වගේ සම්මත ඊට පස්සේ වටිනාකම අනුව ඒ සංඥාවලට තියෙන වටිනාකමට අනුවම අපි තුල මමෙක් මමත්වයක් ගොඩනැගෙනවා කියන දේ ස්වාමීන් වහන්සේ එතන අපි දැන් හරකෙක්ව දකින්දී එහි දකින්නේ ඇත්තටම වර්ණ රටාවක්. නමුත් අපි හරකෙක් කියලා අඳුන ගන්නවත් එක්කම අපි තුල මමත්වයක් එහෙම නැත්නම් මමෙක් හැදිලා දියුණු වෙලා පවතින පටන් ගන්නවා. ඒ වගේම වෙනසක් තියෙන බවත් ස්වාමීන් වහන්සේ ඉස්මතු කරා. ඒ වගේම මේ අපි එක එක්කෙනාට මේ සංඥාවන් දැනෙන්නේ වෙනස් විදිහට. සමහරට එකම කෙනාට එකම සංඥාව අවස්ථා දෙකකදී දැනෙන්නේ ඒ ඒ වෙලාවට ඇති වෙලා නැති වෙලා යන දෙයක් විතරක් වගේ පේන්න තියෙනවා. ඊට පස්සේ මෙතන ඇත්ත ප්‍රශ්නේ වෙන්නේ සංඥාවක් ඇති වෙන එක නෙමෙයි, සංඥාවට අනුලෝමව සමානුපාතිකව හෝ මමයේ ගොඩ නැගෙනවා. ඒ මමයා ගොඩ නැගෙන එක තුලින් අපි තුල ඇති වෙන ස්වභාවයේ ඇති වෙන අපිට අහිතකර ස්වභාවයන් නැති වෙන්න පුළුවන්. අන්න එතනයි මේ ලෝකයේ ඇති වෙන සංඥාවන් වලින් ඇති වෙන හානිය අපිට. ඊට පස්සේ අපි දැන් මේ වෙන සංඥා රැල්ල වෙනුවට අපි හුස්ම හෝ සක්මණින් ලබන්නා වූ කයේ මේ පාදයේ යටිපතුලට ලැබෙන ස්පර්ශය ඔස්සේ ගිහිල්ලා අර ඒ අර බාහිරින් එන සියලු සංඥා වලට අපි දෙන වටිනාකම යම් තරමකට අඩු කරනවා. ඒ අඩු කරගන්න පුළුවන් වුණොත් අර මමත්වයේ අපි තුල ගොඩනැගෙන මමයත් ඒකම අඩු වෙලා යනවා. ඉතින් ඒ විදිහේ උත්සාහයක් වෙනුවෙන් තමයි මේ අපි මේ වැඩසටහනේදී මේ උත්සාහයන් දරන්නේ. එතකොට දැන් මේ කරගෙන යද්දිත් ඔතන අන්තගාමී වෙන්න හොඳ නැහැ කියලා ස්වාමීන් වහන්සේ දේශනා කරා. පුළුවන් ඊට පස්සේ තව කෙනෙක් එක්ක රණ්ඩු වෙමින් මේක ඔහොම කරන්න එපා, බොන්න එපා, බොනවා නම් ගොඩක් වැරදි කියලා ඒ කෙනෙක් එක්ක රණ්ඩු වෙමින් ඒකාන්තයකට යන්න පුළුවන්. ඒ වගේ අන්තවලට යන්නේ නැතුව මේ පවතින ලෝ විදිහකට ප්‍රතිපදාවකින් යමින් සංඥාවකට සංඥාවලට අඩු වටිනාකම ලැබෙන විදිහට තමන් සතිමත් වෙන එකයි කළ යුතු කාරණාව කියලා. මොකද ඒ ගැටීමක් ඇති වුණොත් ආපහු එතනත් ඒ සවස්සේ සොයින්නාසේ ඉන් පසු සොයින්නාසේ දේශනා කරා මේ සංඥාවල් වලට දෙන වටිනාකම කාලය අනුව ඇසුරු කරන පිරිස අනුව වෙනස් වෙන්න පුළුවන්, අත්දකින්න දේවල් අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ සතිමත් වීම කියන්නේ අඩයක් වගේ දෙයක්. ඒක ඒක දිනු රටා දැකලා, ශබ්ද රටා දැකලා අපි ඒවට හිතින් වටිනාකමක් දීලා ඒ ඇති කරගන්නා වූ ඒ බොරුවට ලොකු වටිනාකමක් දෙනවද නැද්ද කියන ප්‍රශ්නේ හිත ඇතුළෙම එන්න පටන් මේ ධර්ම මාර්ගය තුළ ඉදිරියට යන්න පුළුවන්. අර සංඥාවට ලොකු වටිනාකමක් නැවත ලැබෙන විදිහේ මේ අන්තවලට යන්නේ නැතුව. ඒක තමයි මට කරන්න පුළුවන් උපරිම සාධාරණයේ ඔබ වහන්සේගේ දේශනාවට. ඒ නිසා මගේ අතින් අඩුවක් වුණා නම් සියලු දෙනාගේම සමාවිල්ලා සිටිනවා. ඊළඟට තියෙන්නේ වැඩසටහන සහභාගි වන ආධුනික යෝගාවචරයන් අද මුල් වතාවට සහභාගි වෙන අය ඉන්නවනම් ඒ අයට දැනුවත් වීම සඳහා අපි මේ වැඩසටහනේ විස්තර පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. මම මේක ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඉදිරිපත් කරන්නම්. ඔබ සියලු දෙනාට දැනගන්න දැක ගන්න පුළුවන්. දැන් පළවෙනියට අපිට තියෙන්නේ ආධුනික කෙනෙකුට සතිමත් බව දිනු කරන්න ඒ අදාළ YouTube වීඩියෝ දෙකක් තියෙනවා. ඒ දෙක බැලීම සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම සම්බන්ධව. ඊළඟට මේ පුහුණුව ඔබට කරන්න පුළුවන් දින කිහිපයක් ඇවිදීම හිඳ ගැනීම ලෙස සතිමත් බව පුහුණු කරන්න පුළුවන්. මේ සඳහා සාමාන්‍යයෙන් එක සතිමත් ඇවිදීමක් සඳහා පැය එකකුත් සතිමත් හිඳ ගැනීමක් සඳහා පැය එකකුත් එක දවසකට යොදා ගන්න කියන එක තමයි අපේ උපදේශයේ. ඊට අඩුවෙන් විනාඩි 20ක් හෝ පැය භාගයකින් වගේ එක දිනපතා පටන් ගත් ආරම්භ කරත් කමක් නැහැ, සුදුසුයි ඔබ ආධුනික කෙනෙක් නිසා. ඇතැම් විට ඊට ඉන්පසු ඔබට පුළුවන් ඒ සම්බන්ධ වාර්තා ලියන්න. එහිදී ඔබ සතිමත් ඇවිදින විට, සතිමත් හිඳ සිටිනා විට ඔබට අරමුණු වන ඒ අරමුණ ඔබ නිරීක්ෂණය කළ ආකාරයේ ඊට සිතුවිලි වලින් හෝ සිතින් හෝ බාහිර පරිසරයෙන් පැමිණි ශබ්ද වලින් කිසියම් බාධාවක් ඇති වුණා නම් ඒ ගැන කාරණා ආදී ඔබට පුළුවන් හැටියට පුළුවන් උපරිමෙන් හැකියාවෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වාර්තාව අපිට මෙහි දැක්වෙන Google ෆෝම් එක හරහා, ෆෝරමය හරහා එවන්න පුළුවන්. එහෙම නැත්නම් ඊමේල් ලිපිනේ තියෙනවා nvbeginners@gmail.com, ඒ හරහා යොමු කරන්න පුළුවන්. ඒ ඔබට පහසු විදිහකින් කරන්නට හැකියාව තිබෙනවා. ඊට ඉන් පසු අපිට ඔබට පුළුවන් මේ වැඩසටහන හැම සෙනසුර හැම සමවන්න හැම සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වෙලාවෙන් පෙරවරු 7 සිට 8:30 දක්වා සිදු කරන ලබනවා. මෙල්බන් වෙලාවෙන් පස්වරු 12:30 පස්වරු 11:30 සිට 1 දක්වා සිදු කරනවා. සූම් තොරතුරු මෙහි සඳහන්ව තිබෙනවා. මම දැන් මේ වාර්තාව ෂෙයා කරන එක නවත්වන්නම්. මීළඟට අපට යෙදී තිබෙන්නේ අද දිනයට ලැබී තිබෙන කමඨහන් වාර්තා, ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ උපදෙස් පතාගෙන සභාවට ඉදිරිපත් කිරීම සහ වාචික ප්‍රශ්න ඇත්නම් ඒවා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීම සඳහායි. ඒ සඳහා මම ලිලංගා අක්කාට ආරාධනා කර සිටිනවා ඒ කමටහන් ප්‍රශ්නෝත්තර වාරය ආරම්භ කරන්නට කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි, තව ස්වාමීන් වහන්සේ නමක් වැඩම කර සිටිනවාද වැඩසටහනට?
කුසල ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්න
අවසරයි ස්වාමීන් වහන්ස, නම කියන අවසරයි. වැඩසටහනට වැඩම කර සිටින්නා වූ නිසරණ වනයේ හෝමාගම ධම්ම කුසල ස්වාමීන් වහන්සේව ගෞරවපූර්වකව අප සිළු දෙනා වෙනුවෙන් මේ සටහනට පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. මම කැමති ලිලංගා අක්කාට වැඩසටහන බාර දෙන්න ප්‍රශ්නෝත්තර වාරය ආරම්භ කිරීම සඳහා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි නාමන්ත. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දිනට අපිට ලිඛිත වාර්තා දෙකක් ලැබිලා තියෙනවා. එයින් එක වාර්තාවක් සතියේ ඉදිරිපත් වෙච්ච, නමුත් වැඩසටහන තුලදී අපිට මේ ඉදිරිපත් කරන්න බැරි වෙච්ච වාර්තාවක්. ඒ නිසා මම මුලින් මේ වාර්තාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන විනාඩි 45. ලනු පැදුරේ දෙතුන් වරක් යුහුසුලුව එහා මෙහා සක්මන් කර පසුව සක්මන ආරම්භ කළෙමි. ගෙනියනවා, තබනවා වශයෙන් මෙනෙහි කළෙමි. පාදවලට පැදුරේ රළු බව දැනුනි. සමහර තැන්වලදී වඩාත් රළු ගැටිති ලෙස දෙපාවලට දැනුනි. සමහර තැනකදී දෙපා පැදුරේ වදින විට සිහින් ශබ්දයක් ඇසිනි. සමහර විටක දණහිස්වල ටික් ටික් ශබ්දයක් ඇසිනි. ටික වේලාවකින් සිරුරේ තැනක වරින් වර මදුරුවක විදිනවා මෙන් දැනිනි. එය බාධාවක් ලෙස සිතා මදුරුවා එලවා දැමීම පිණිස නැවතී හොඳින් නැවට බැලීමි. එහෙත් මදුරුවකු දක්නට නොලැබිනි. එය සාමාන්‍ය තත්ත්වයක් බවට සලකා නැවත සක්මන ආරම්භ කළෙමි. වරින් වර සිරුරේ තවත් තැන් හා මුහුණේ සමවන්න මුහුණද හිසද කසන බව දැනුනි. එය ඉවසාගෙන සක්මන කරගෙන ගියෙමි. ටිකකින් පාදයට දැනෙන ස්පර්ශය වෙත පමණක් සිත යොමු කළෙමි. ක්‍රමයෙන් විලුඹ මැද කොටස ඇඟිලි වශයෙන් දකුණු පාදයේ පැදුර ස්පර්ශ කරයි. සිරුර දකුණට බර වේ. අවසානයේ මහපට ඇඟිල්ලට වැඩි පීඩනයක් යෙදී අනෙක් පාදයේ එසවි ඉදිරියට ගොස් පැදුර ස්පර්ශ කරයි. ශරීරය වමට බර වේ. වම් පාදයේ විලුඹ මැද කොටස ඇඟිලි වශයෙන් වෙන් කර ගැනීමක් කළ නොහැක. සම්පූර්ණ පාදයේම එක්වර පැදුර ස්පර්ශ කරයි. යම් ආකාරයක නොණ්ඩි ගසන ස්වභාවයක් දැනේ. සක්මන් පතයේ කෙළවරට පැමිණි පසු නවතින බවත් හැරෙන බවත් සිහිපත් කළෙමි. එම හැරෙන අවස්ථාවලදී පාද දෙකම විලුඹ මැද කොටස ඇඟිලි කොටස වශයෙන් නොව සම්පූර්ණ පාදයේම ලනු පැදුරේ ස්පර්ශ වන බව දැනුනි. වරින් වර සිතුවිලි පැමිණේ. ඒ බව දැනගන්නේ නැවත පැදුරේ වදින පාද පතුල වෙත සිත යොමු වීමෙනි. පර්යංකය විනාඩි 40. පළමුව පුටුවේ වාඩි වී සිටින ආකාරය ගැන සිත යොමු කර, පසුව ගැඹුරු හුස්මක් දෙකක් ගෙන පපු පෙදෙසේ පිම්බීම හැකිරීම වෙත අවධානය යොමු කෙලිමි. වරින් වර සිතුවිලි පැමිණේ. කිසිම සම්බන්ධයක් හා අදාළත්වයක් නැති නොවැදගත් හා විකාර ස්වභාවයක සිතුවිලිය. නින්දට ගොස් විකාර සිහින දකින්වාදයි සිතට දැනුනි. එක වේලාවකින් සිරුර ඉදිරියට පහතට නැවී ගොස් ඇති බව දැනී සිරුරෙන් කෙලින් කරගත්තෙමි. හදිසියේ අවදි වෙමි. පිම්බීම හැකිලීම යන්තමින් දැනේ. වරින් වර මෙය සිදුවිය. වරින් වර සිරුරේ තැන් තැන්වල මදුරුවා විදින ගතිය දැනුනි. ඒ මොහොතට එම දැනීමට සිත යන අතර නැවත සමනය වූ පසු පිම්බීම හැකිලීමට සිත යොමු කරමි. සක්මන හා පර්යංකේ නොයෙදී ඇති අවස්ථාවලද මදුරුවකු විදින ගතිය අත්දකිමි. සමහර විටක අතින් පිස දමමි. සමහර විටක ඉවසා සිටිමි. එදිනෙදා වැඩ කටයුතු. පසුගිය කාලයේ පැවති ගමනාගමන අපහසුතා නිසා ඉතා දීර්ඝ ලෙස ඇවිදීමට සිදුවීම ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත සක්මනකට හරවාගත් අතර ස්වාමීන් වහන්සේගේ වැඩිදුර උපදෙස් අනුව කෙටි සලකුණු සිතින් නියම කරගෙන ඒ දක්වා සක්මන් කරන බවට අදිෂ්ඨාන කරගත් අතරේ ඉතා සාර්ථක විය. මෙම සක්මනට හුරු වූ සිත නිසාම ගෙදර දොර ඉවුම් පිහුම් කටයුතු කරන අතර සුළුසුළු කටයුතු සතියෙන් කිරීම ආරම්භ කළ හැකි විය. ගෙදර සියල්ලන් නිදා සිටින අතර උදව්වට කිසිවකු නොපැමිණ නැති සිතින් අවලාද කියමින් ඉවුම් පිහුම් කිරීම නවතා තනිව සිටීමට ලද අවස්ථාව ඉතා වටිනා දෙයක් ලෙස දැකීමට හැකි ආකාරයට සිත වෙනස් වී ඇත. නිසි උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් දෙපා නමද අයද සිටිමි. පසු වදනක් ලෙස සියවන සංවත්සරය සැමරූ මෙම අගනා වැඩසටහන නිසා මගේ ජීවිතය පහසු හා සැහැල්ලුවෙන් ගතවන බව මෙසේ කෙටියෙන් පවසා සිටීමට කැමැත්තෙමි. ගමනාගමන කටයුතුවල ප්‍රශ්න නිසා කිලෝමීටර් 5ක් 6ක් දිනකට ඇවිද යාම මට නුහුරුව පැවතියද වෙහෙසක් දැනුනේ නැත. පිරී ගිය බස්සයක තැලී පොඩි වී යාමට සිදුවන විටකදී වුවද සිත කය වෙත යොමු කළ විට ගතට දැනෙන අපහසුව අවම වේ. තරුණ ළමයි මා පෙරලාගෙන බසයට ගොඩ වුවද මටද කෙසේ හෝ අවස්ථාවක් ලැබෙයි. පහසුවෙන් මා පාපුවරුවෙන් ඉදිරියට ඇදී යයි. සුළු අතපසු වීමකට හෝ කාර්යාලයේ පරිපාලනයෙන් වරදක් අසන්නට නැත. සියල්ලන්ම මට කරුණාවන්ත බවක් මට දැනේ. දහඩිය නිමාගෙන සමාවන්න දහඩිය දමාගෙන නිවසට පැමිණියද නැවත සතියෙන් ඉවුම් පිහුම් කටයුතු වලට යොමු වන අතර ඒ සියලු කටයුතුද කන් කෙන්ද්‍රියකින් තොරව නිම කිරීමට හැකි වී ඇත. භාවනා කටයුතු වලට උසුළු විසුළු කළ නිවැසියන් දැන් පැමිණිලි කරන්නේ නැත. දැනට මාස 3ක කාලයක සිට දිනපතා සක්මන හා පර්යංකේ සිදු කරන අතර එයට අත්වලක් වී ඇත්තේ මෙම ඉරිදා ආදුනික වැඩසටහනයි. සතිපතා අසන බණ හා කමටහන් පිරිසුදු කිරීම නිසා නැවත නැවතත් උද්‍යෝගයෙන් යුතුව මගේ සතිමත් භාවනාව නොකැඩී පවත්වාගෙන යාමට මට හැකි වී ඇත. කිසිදු දැනහැඳිනීමක් නොමැතිව ආරම්භයේදී මගේ ඉල්ලීමට හා ඉල්ලීමට ඉතා උනන්දුවෙන් අනුග්‍රහය දක්වා පොලියානා ග්‍රන්ථය මා වෙත එවූ පද්මා මහත්මිය මෙන්ම මෙම වැඩසටහන ආරම්භ කර පවත්වාගෙන යන සියලුම සංවිධායක මහත්ම මහත්මීන්ටද අප්‍රමාණ ස්තුතිය පළ කරන අතර ඒ සැමටද අපට මඟ පෙන්වන නිස්සරණ වනයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටද නිවන්නේ සැනසීම ප්‍රාර්ථනා කරමි. ඉදිරි වැඩ කටයුතු වඩ වඩාත් සාර්ථකව කරගෙන යාම සඳහා තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. වාර්තාව අවසානයි ස්වාමීන් වහන්ස.
හොඳයි, මේ ඇහෙනව නේද?
එහෙමයි ස්වාමීන් වහන්ස.
ඔව්, එතකොට දැන් මේ කියන තමුන්ගේ අත්දැකීම ගත්තොත් අන්න මේ යම්කිසි විදියක මිනිසුන්ට මනුස්සත්වේ නාමෙන් එදා ඉඳලා තියුණ ප්‍රශ්නයකට විසඳුමක් තමයි ඉතින් ඔය හොයාගන්න උත්සාහ කරන්නේ යම් පමණකට හොයාගෙන තියෙන්නේ. මොකද්ද මේ ප්‍රශ්නේ? මොකද්ද මේ ජීවිතය අර්ථය? කොහොමද මේ මිනිස්සු යම්කිසි සැනසීමක් විවේකයක් හොයාගන්නේ කියන ප්‍රශ්නේ. එතකොට ඒක මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් කාලයක වුණත් මිනිස්සුන්ගේ තිවිච්ච ප්‍රශ්නයක් යම් යම් විදියට ඒගොල්ලෝ පරීක්ෂණ කරලා තියෙනවා. කොහොමද මේක මේ විදිය සැනසීමක් හොයාගන්නේ? කොහොමද මේ ජීවිතයේ නියම හරයක් හොයාගන්නේ කියන ප්‍රශ්නේ. ඒකම තමයි ඔය අර වார்த்தාවේ කියවෙන්නේ වෙනදාට කට්ටියට බැන බැන කුස්සිය වැඩ කරනවා, වෙනදාට ඔෆිස් එකේ මගදොට යනකොට ප්‍රශ්න, ඒවට දොස් කිය කිය වැඩ කටයුතු කරනවා. ඉතින් ඕකනේ අපේ සාමාන්‍ය ස්වභාවය. ඒතර එහෙම ස්වභාවයක ඉඳගෙන අන්න ගොඩ දිනෙක් ඇත්තටම කැමති කොහොමද මේකේ විසඳුමක්, මොකද්ද මේකේ සහනයක් කියලා හොයාගන්න. ඉතින් ඒක තමයි මේ කතා කරන්නේ. Human happiness පිළිබඳ ප්‍රශ්නයක් එදා ඉඳලා සාකච්ඡා වෙච්ච දෙයක්. එතකොට දාර්ශනවාදියෝ දාර්ශන වලින් එක එක උත්තර දෙන්න හදනවා. ආගම් ඒගොල්ලන්ගේ උත්තර දෙන්න හදනවා. ඉතින් ওই විදිය දෙයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිපදාවේ තියෙන විශේෂත්වය තමයි මේක හරිම ප්‍රායෝගිකයි, මේක හරිම සරලයි. ඊළඟට මේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරය දෙන්නේ. එතනින් එහාට කතාවක් කියන්නේ නැහැ. එතනින් එහාට ලොකු ලොකු විස්තර ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න මේ ප්‍රශ්නේ අලලා මේකටම තමයි කෙලිම උත්තර දෙන්නේ. ඕකෙන් එහාට ඒවා බාරගන්නෙත් නැහැ. ඕකෙන් එහාට ප්‍රශ්න බාරගන්නෙත් නැහැ. මොකද ප්‍රතිපදාවක් නම් ඒක නිවැරදි ප්‍රතිපදාවක් නම් ඒකේ තිබිය යුතු දේ තමයි ඒක අපේ ප්‍රායෝගික ජීවිතයට අදාළ වෙන්න ඕනි. බණක් නම් ඒක නිවැරදි බණක් නම් ඒකේ වටිනාම කොටස තමයි ඒක මේ දිනෙදා ජීවිතයට අදාළ වෙන්න ඕනි. එහෙම නැතුව නිකම් බරපතල වචන කාරණා, ලොකු ලොකු නිකම් කතන්දර, ඔය පොත් පෙරලීම් වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒවා හොඳයි නිකම් අර ගංජා සුරුට්ටුවක් බීලා බෝක්කුවක් උඩ වාඩි වෙලා ටිකක් වෙලා කල්පනා කරගෙන ඉන්න. නමුත් ඊට එහා ගියපු හරයක් නැහැ. ඉතින් අන්න මේ ප්‍රායෝගික ප්‍රතිපදාව බලන්න කොහොමද ඉදිරිපත් වෙලා එන්නේ, බලන්න කොහොමද මේ විසඳුම ලැබෙන්නේ. අන්න මෙච්චර කාලයක් සමහර විට බාහිර ලෝකේ හොයපු දෙයක්, බාහිරෙන් තමයි මේ මගේ මේ සැනසීම නැති වෙන්නේ. පෙට්‍රල් නැති වෙච්ච හින්දා තමයි, පෝලින් දිග හින්දා තමයි, පයින් යන්න වෙච්ච හින්දා තමයි, මේ ගෙදර එවුන් හින්දා තමයි කියලා ඔන්න කල්පනා කරනවා. ඒකට විසඳුනොත් හොයන්න යනවා. නමුත් මේක ඇතුළත ප්‍රශ්නයක් තියෙන්නේ තනිකර. ඇතුළත ප්‍රශ්නයක් තියෙන්නේ. අන්නේ ඇතුළත ප්‍රශ්නේ විසඳෙනකොට තේරෙනවා අනේ මුළු ලෝකෙම භාවනා කරනවා වගේ, පයින් ගියත් ඒකත් හොඳයි වගේ, අර පොලියානා වගේ අන්න වෙනසක් ඇති වෙලා එනවා. කොහෙන්ද වෙනස ඇතුළුනේ? ඇතුළෙන් ඇති උනේ. ඇතුළෙන් ඇති උනේ අන්න වට පිට ලෝකෙත් භාවනා කරනවා වගේ, ගෙදර මිනිස්සුත් භාවනා කරනවා වගේ, ස්වභාව ධර්මෙත් භාවනා කරනවා වගේ. මොකද හේතුව මේ තැනත්ගේ ඇතුළත නිවීමක්, ඇතුළත වෙනසක් ඇති වෙනවා. ඉතින් එතකොට අන්න මේ ලෝකෙ කිසිම හදන්න මට්ටම් කරන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ පර්ෆෙක්ට් ආයෝකේ. ආයෝකේ වෙනස් කරන්න දෙයක් නැහැ. ඔය ඉන්න මිනිස්සුත් ආය වෙනස් කරන්න දෙයක් නැහැ. පර්ෆෙක්ට් තියෙන්නේ. එතකොට ඒක අපිට තේරෙන්නේ අන්න මේ විදිහේ ප්‍රතිපදාවක් තුලින් තමයි. ඒක කියවෙන්නේත් වෙනස් වචන වලින්. ඒ කියන්නේ ඕම කියවෙන්නේ නැහනේ. කියවෙන්නේ වෙනස් වචන වලින්. දැන් ඇහුවාම කියවුනේ වෙනස් විදිහටනේ. නමුත් ඕක තමයි වැඩේ. ඕක තමයි වැඩේ. ඔන්න ඔය දේ නැවත 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 සිද්ධ වෙන දෙන්. සිය දහස් වරක් සිද්ධ වෙන දෙන්. එහෙම වෙනකොට වෙනකොට තේරෙනවා මේකේ තව තව නිවෙනවා. තව තව නිවෙනවා. ඝර්ෂණය තව තව අඩු වෙනවා. මේ ප්‍රතිපදාව තව තව වැඩිලා එනවා. ඉතින් ඔය වගේ ප්‍රකාශයක් මේ විදිහට අලුතෙන් පටන් ගත්ත කෙනෙක්ගෙන් අහන ලැබිලා, මේ විදිහට මං කාලයක් කරා කියලා අහන ලැබිලා, එහෙම කියනකොට හොඳ වටිනාකමක් තියෙනවා. අන්න මේ සම්බන්ධ වෙච්ච ස්වාමීන් වහන්සේලාට වගේම ඒ සංවිධායක පිරිසටත් හිතට සතුටක් දනවන්න පුළුවන්. මොකද මේ දැකලා පුරුදු අඳුරුම්කම් වලට නෙමෙයි ඇත්තටම කරන්නේ. එහෙම කළ වැඩකුත් නැහැ. එහෙම කළ වැඩකුත් නැහැ. නන්නාඳුනන කොහෙදෝ යන මූණ දණ්ඩයක්ලත් නැති, දන්නේත් නැති කෙනෙක්ට අන්න අනුග්‍රහයක් කරනවා මේක. නිකන් අර නිකන් වටපිටාවටම උදාහරිනවා. බාර ගන්න කෙනෙක් බාර ගනිත්වා. ඇස්සත්තෝ දකිත්වා කියලා ඔය බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඇස්සත්තෝ දකිත්වා කියලා මං තෙල් පහනක් දැල්ලනවා. හැමෝම දකින්නේ නැහැ ආලෝකය. හැමෝම බාරගන්නේ නැහැ මේ ආලෝකය. නමුත් ඔන්න ඉඳලා හිටලා කෙනෙක් බාර ගන්න සූදානම්. එයා තමයි හරි මිනිස්සයා. එයා තමයි නියම ඥාතියා. එයා තමයි නියම හඳුනන කෙනා වෙන්නේ. ඉතින් ඔය වැඩේ තමයි කරන්න තියෙන්නේ. ඕක නැවත නැවත කරන්න ඔය යෙදෙන විදිය හොඳයි. එදිනදා ජීවිතේ කිලෝමීටර් 5ක් ඇවිදිනවා කියන්නේ ඉතින් අන්න සක්මන තමයි ඉතින් ඔය. ඒක සක්මන තමයි. ඊට පස්සේ අර සිටින් එකකුත් දෙකකුත් ලං කරගෙන තියෙනවා. එදිනෙදා කටයුතු ටික ටික කරන්න පුළුවන් ශක්තියක් දිනු වෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඔය දේ නැවත නැවත සිද්ධ කරන්න ආපහු දවසක ඉස්සරහක් ඉදිරිපත් කරන්න කියලා අපි කියමු.
ඊළඟ වාර්තා පෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. තරහන් ඇතුලේ පස්වන වාර්තාව. ඉඳගන්නා විට සතිය පුහුණු කිරීම. වෙනදාට හුස්ම බලන්න ඉඳගන්න ලැබෙන්නේ පහසු ආසනයක වගේම පහසු ඉරියව්වක. නමුත් මේ සතියේ සතිමත් බව පුහුණු කෙරුණේ ඇතුලෙන් කියවන ඇවිස්සුණු හිතත් එක්ක. ගොඩක් දවස්වලට හිතුවක්කාර විදිහට ඇතුලේ කතාවල් තිබ්බා. හැබැයි ඒ ගැන දැනීමක් තිබ්බා. හිතත් ඇවිස්සීලා වගේ නිසා පර්යංක පුහුණුව කරන්න කිසිම පහසු ආසනයක් නැතුව සිමෙන්ති පොළවම තෝරා ගැනුණා. ඒ විතරක් නෙමෙයි. කකුල් බැඳලා බද්ධ පර්යංකෙන් ඉරියව්ව තිබ්බා. වැඩි වේලාවක් යන්න කලින් වේදනාව එන බව දැන දැනමයි මේ සතියේ පුහුණුව මෙහෙම කෙරුණේ. හිතත් ඇවිස්සීලා තිබ්බා. ඇතුලේ කියවීම එක්කමයි සූදානම් වුණේ. හැබැයි පරණ පුරුද්දට වගේ හුස්මට හිත පැටලුණා. මුල් කාලේ ඇතුළත හරි පහසුවෙන් ඉඳන් හුස්ම එන යන විදිහ පෙනුණා. සිමෙන්ති පොළවෙන් පිටිපස්සට දැනෙන සීතල හිත හුස්ම එක්ක මාරුවෙන් මාරුවට හඳුනා ගත්තා. ඇතුලේ කතාවකුත් හුස්මේ රිද්මයේ වේගයට ගෙතෙමින් තිබ්බා. අවට සද්ද ගැන කල්පනාවක් තිබ්බේ නැහැ. ඇතුලේ දේවල් ගැන තමයි සිහිය තිබ්බේ. හුස්ම තුනී වේගන එද්දි කවදාවත් විඳපු නැති වේදනාවක් කකුල් නැමි වලින් එන්න ගත්තා. ටික ටික කකුල් බැඳලා ඉඳගන්න පුරුදු වුණු මුල් කාලේ වේදනාව එනකොටම නැගිට්ටා. ඒ නිසා ලොකු අත්දැකීමක් තිබ්බේ නැහැ රිදීම් ගැන. හිතේ ඕනකමක් තිබ්බා අද නම් නැගිටින්නේ නැහැ කියලා. තුනී වුණා හුස්ම ආයේ තදින් දැනෙන්න ගත්තා. හුස්මත් ගොරෝසුයි වේදනාවත් ගොරෝසුයි. ඒ දෙක මාරුවෙන් මාරුවට හඳුනා ගත්තා. ටිකක් යද්දි වේදනාව වැඩි වෙන හැටි තේරුණා. නැගිටලා යන්නත් හිත කිව්වා. ඒත් ඇඟ ප්‍රතිචාර නැහැ. පුපුරන ගානට වේදනාව ආවා. ඇතුලේ පොර පිටියක් වගේ දැනුනේ. හුස්ම නෙමෙයි වේදනාවක් මතුවෙවි ආවා. ඇඟට කිසිම ආධාරකයක් නැහැ. සුව පහසුවකුත් නැහැ. කකුලේ ඇටකටු පොළවේ ඇනෙන බවක් දැනුණා. දරන්න බැරිම තැන හිමීට ඇස්සරලා ඉරියව්ව දිහා බැලුවා. හරි ලස්සනට පිළිවෙලට ඉරියව්ව තිබ්බා. වේදනාව දිහා බලන්න අදහසින් ඇස් වැහුවා. හිත සිතුවිලි වල එල්ලා යන ගතියක් පෙනුණා. ඒ වෙලාවට අර වේදනාව නෑ. හුස්මත් දකින්න පුළුවන් වුණා. වේදනාව දිහා බැලෙද්දි ඒක තියෙනවා. කොහොම හරි ඒ අතරේ ඉන්න පුළුවන් වුණා වගේ ගතියක් එළඹුණා. ඒක පහසුවක්ද අපහසුවක්ද කියන්න අමාරුයි. නමුත් හිටියා. ඉන්න පුළුවන් වුණා කියලා දැනුන නිසා ඒ සිතුවිල්ලක් යන්න ඇරිලා නැගිටින්න හැදුවා. නමුත් හිරි වැටුණු කකුල් නිසා පහසුනේ නැහැ. ඒකටත් හොඳට අවධානය යොමු වුණා. වේදනාවෙන් එක එක රටා වේදනාවෙත් එක එක රටා තියෙනවා කියලා තේරුම් ගත්තා. එකකට එකක් වේදනාවක් වෙනස් බව දැනගත්තා. පැයක් පහු වෙලා තිබ්බා. තෙරුවන් සරණයි. වාර්තාව අවසానයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට ඕක දැන් පස්වෙනි වார்த்தාව කියලා ඉදිරිපත් කරන්නේ. පස්වෙනි පාටන්නක් නැහැ. හැබැයි එළිය වෙන තාලේ හැටියට 50 වෙනි වார்த்தාව ලියන වාගේ තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඒක හොඳ දක්ෂකමක්. එතකොට මේක මේ පණිවිඩය බාර ගන්න තියෙන සූදානම මේ කියලා මේ උගන්වන්න පුළුවන් එකක්ද නැත්නම් නිකන් උපතින් වගේ අරන් ආපු එකක්ද කියලා ප්‍රශ්නෙකුත් මතුවෙනවා. ඈ 5 වෙනි වார்த்தාව 50 වෙනි වார்த்தාව වගේ ලිය වෙනවා. ඉතින් ඔක තමයි වැඩේ. අනේ එතකොට ඉතින් එක්තරා විදියක කෙනෙක්ට අසාධාරණයක් වගේ කියලා දෙන්නත් පුළුවන්. මේක නිකන් අර නිකන් මේ ඒ හැකියාව, ඒ බාර ගන්න තියෙන හැකියාව උපතින් අරන් ආපු එකක් කිව්වහම කෙනෙක් නිකන් අධෛර්යමත් වෙනවා. එහෙමම නෑ කියලාත් ඉතින් හිතෙනවා. ඒ වුණාට ටිකක් බැලුවහම අනේ ඒක බාර ගන්න කෙනා බාර ගන්නවා. නැති කෙනා නෑ. ඒ පරීක්ෂණේ විතරයි තියෙන්නේ. නිකන් අර ස්විප් එකක් හුරලා බලනවා. සමහර වෙලාවට අයියෝ ප්‍රථම තෑග්ග හුරනකොටම අන ලොකු ජයග්‍රහණයක්. තව කෙනෙක් කල්පනා කරනවා සනසිලි තෑග්ගක් තියෙනවා. අර තව ස්විප් එකක් වගේ ගන්න පුළුවන්. ඒක මුදල් කරන්න හැකියාවක් නැහැ. තව කෙනෙක්ට දිනුමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අවුරුදු 7ක් කූරලා බලන්න කියලා. අවුරලා බලන්න, කරලා බලන්න කියලා ආරාධනාවක් කරනවා. ඊට පස්සේ 7ක් ඕනේ නැහැ, 6කිනුත් පුළුවන්. 6ක් ඕනේ නැහැ, 5කිනුත් පුළුවන් කිව්වා. ඕම කොහොම අඩු කරගෙන ඇවිල්ලා අන්න අවුරුද්දට, මාස 8ට, මාසෙට ඔහොම ඕම් බස්සගෙන ඇවිල්ලා අන්තිමට කියනවා දවස් 7ිනුත් පුළුවන් කියලා. දවස් 7ිනුත් පුළුවන් කියලා. ඉතින් අර විභවය, එක්කෙනා ඒ ගොඩනගාගෙන තියෙන විභවය ගැන ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. හැබැයි ඒ විභවය පරීක්ෂා කරගන්න ඒක උරගාලා බලන්න බෑ. ওই විදියට කාලයක් තිස්සේ යෙදෙන්නේ නැතුව. එහෙම නැත්නම් අපිට බෑ කියලා තැරියොත් ඉතින් තියනවද නැද්ද දන්නේ නෑනේ. එහෙම එකක් නෙමෙයි. මේක පරීක්ෂා කරලා බලනවා. බලනකොට තේරෙනවා අන්න කාලෙත් එක්ක මේක කොහොමද ගොනු වෙලා එන්නේ, මේක කොහොමද වර්ධනය වෙලා එන්නේ කියලා. ඉතින් ওই හිතවිලි බහුලයි, අංගේ අපහසුතායි, ওই ටික ඔක්කොම එකතු වුනහම ඉතින් හරි අමුතු විදිහේ පරියන්කයක්. අර වෙනදා හොයාගෙන යන අමුතු සූස්තියක්, විවේකයක් වෙනුවට ඔන්න තියෙනවා ඔය නියම ස්වභාවය. ඉතින් ඔය වගේ කෙනෙක්ට ඉරියව්ව හැදිලා එන එකත් ඉතින් අමුතු දෙයක් නෙමෙයි. ඕම දවස් කීපයක් ওই විදිහට පුරුදු කරගෙන යනකොට ඉබේම ඉරියව් හැදිලා එනවා. ඔය වේදනාවේ තියෙන අමුතු මැජික් එක තමයි මොකද්ද? වේදනාව තියෙනකොට අර හිත පිට යනවා, අර සූස්ති, අර නිකන් කල්පනා පැය ගණන් හිත හිත ඉන්නේ. ඒවා එවෙන්නේ නැහැ. ඒ වෙනුවට මෙතන නිකන් පළලල ලුණු දාලා වගේනේ. එතකොට ඉතින් නැවත නැවත අර අමාරුවෙන් ගෙනිහිල්ලා වුණත් මුලාවක තියන්න අමාරුයි. අපි හිතමු මොකක් හරි හිතවිලි වෙන්දට හිත හිත කල්පනා කර කර යන දෙයක් මතක් කරලා ඒකෙ තිබ්බත් හිටින්නේ නැහැ. ආපහු ඇවිල්ලා මේ වේදනාවටම වැටෙනවා, මේ කයටම වැටෙනවා, මේකටම වැටෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. එතකොට ඒක අපි බාරගන්න සූදානම් නම් මේ හොඳ වැඩක් වෙන්නේ. මේ අමුමු සිහියක් තියෙනවා. ඒක අපි අර වෙනද හොයාගෙන යන සිහිය නොවෙන්න පුළුවන්. හිතවිලි තියෙනවා, සද්ද තියෙනවද දන්නේ, මේ විදියට වේදනාව තියෙනවා. ඒකේ අමුතු ක්‍රියාවලියක් යනවා. ඉතින් ඕක එක්ක ඉන්න විතරයි තියෙන්නේ. ඔය පැය අන්න ගෙවුනට පස්සේ තේරෙනවා ඔය කියපු තරම් අමාරුකුත් නැහැ. වෙනදට පලා යන වේදනාවල් නෙමේ, වෙනදට බය වෙන වේදනාවල් මේ. එච්චර බයක් පලා යෑමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට මුහුණ දෙන්න ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔය ශක්තිය කලින් ඇති කරගෙන වඩලා තියෙන්න ඕනේ. නැත්තම් මරණ මොහොතට ගිහිල්ලා වේදනාවක් ආවට පස්සේ ඕක කරන්න අමාරු වෙනවා. කොහේ හරි යනකොට මොකකින් හරි යට කරගෙන ගියාට පස්සේ ඕක කරන්න අමාරු වෙනවා. එනකොට කලින් හුරු කළ තියාගන්න ඕනේ. අපි ගොඩ දෙනෙක් බයයි මේ වේදනාවට. ගොඩ දෙනෙක් බයයි. ඒ වගේම මේක ඉක්මනට නැති කරගන්න තමයි කල්පනාව තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට කෙනෙක් හිතනවා මේ pain free life එකක් තියෙන්න ඕනේ, කෙටි උනත් කමක් නැහැ කියලා. රෝග කරදර වලට බෙහෙත් බොනවා, ඔපරේෂන් කරනවා, මොන මොනවා හරි කරනවා. වේදනාව තියෙන්න බෑ. life එක කෙටි. අනිත් පැත්තෙන් තව කෙනෙක් දරාගෙන යන කෙනෙක් අන්න බොහෝ කාලයක් ජීවත් වෙනවා. හැබැයි ඉතින් මේකේ ඝර්ෂණයක් තියෙනවා. වාහනේ ඝර්ෂණයක් තියෙනවා. ඒක දරාගෙන යාමක් තමයි තියෙන්නේ. දෙහෙත් කියලා තියෙන සහන ප්‍රතිඵල ගොඩක් වෙලාට වාසියට වැඩිය අවාසියට තමයි හිටින්නේ. ඊයේ දවසේ මම දැක්කා TED Talk එකක්. ඒකේ ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා ඉදිරිපත් කරනවා මේ අපි මොකක් හරිම බෙහෙතක් අපි හිතමු අධික රුධිර පීඩනයට බෙහෙත් බොනවා කෙනෙක්. එතකොට එහෙම බෙහෙත් බොනකොට ඒ කෙනා අර රුධිර පීඩනයට උපකාරයක් වෙන්න කොච්චර කී දෙනෙක් බෙහෙත් බොන්න ඕනේද? ඒ කියන්නේ බෙහෙත බිව්වට බෙහෙතෙන් උපකාරයක් වෙන්නේ කී දෙනෙක් පරිභෝග කරාට පස්සේ කෙනෙක්ටද කියලා ප්‍රකාශ කරනවා. එතකොට 300 ගානක් බෙහෙත් බිව්වහම තමයිලු එකිනෙට උපකාරයක් වෙන්නේ ඒ බෙහෙතෙන්. ඉතින් එහෙම කියලා කියනවා. හැබැයි සයිඩ් ඉෆෙක්ට්ස් ගැන ගත්තහම ඊට වැඩිය බොහොම වැඩි රේට් එක 15 ගුණයක් සයිඩ් ඉෆෙක්ට්ස් ලැබෙනවා බෙහෙතෙන් ලැබෙන උපකාරයට වැඩිය කියලා කියනවා. මේවා ස්ටැට්ස්, මේවා කියනවාට කැමති නැහැ. දොස්තරලා නම් කොහොමත් කතා කරන්න කැමති නැහැ. නමුත් මේක තමයි යථාර්ථය. එතකොට මේ අසනීපෙට බේතක් කියලා ලං කරගෙන තියෙන්නේ අන්තිමට බලනකොට තව ලෙඩක් ලං කරගෙන තියෙන්නේ. අන්න 15 ගුණයකින් සයිඩ් ඉෆෙක්ට්ස් වැඩි කෙනෙක්ට උපකාරයක් වෙන්න තියෙන ඉඩකඩට වැඩිය ලෙඩක් වැටෙන්න තියෙන ඉඩකඩ 15 ගුණයකින් වැඩි. 300 දෙනෙක් බෙහෙත් බොනකොට අන්න එක්කෙනෙක්ට අර කිව්ව විදිහේ සහනයක් ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඉතියෝග තමයි වැඩේ. ඉතින් ඒ වගේ ලෝකෙක, ඒ වගේ වේදනාවට බය ලෝකෙක අපි මේ විදිහේ පුහුණුවක් කළා යම් කිසි ශක්තියක් අපි තුලින් ගොඩ නගා ගන්නවා. මේ වේදනාවට බුදුරජාණන් වහන්සේ දෙන උපමාව තමයි බුබුලු, බුබුලුව උපමාව තමයි දෙන්නේ. බබල් නේච එක තමයි දෙන්නේ. අන්න බුබුලු පුපුරනවා. ඒ බුබුලක් එවලේ සත්‍යයි. නමුත් පිපුරුවට පස්සේ එතන වෙන එකක් නැහැ. නැවතත් අලුත් තැනක බුබුලක් ඇති වෙනවා. ඒක පුපුරනවා. එතනත් ටික වෙලාවක් තියෙනවා. ඊළඟට අතුරුදහන් වෙනවා. ඔන්න ඔය විදිහේ බුබුලු ස්වභාවයක් තමයි මේ වේදනාව තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් ඒවා ටික ටික දැනිලා තියෙනවා, දැකලා තියෙනවා. ඉතින් ඔහොමම ඉඳලා බලන්න. ඔහොමම ඉඳලා බලනකොට ওই විදියට කරලා බලනකොට තව තව ඔකේ විවිධ පැතිකඩ දකින්න පුළුවන්. ඉතින් ඒ සඳහා ශක්තියක් ධෛර්යයක් ගන්න හොඳයි කාලේ.
පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පිට අද දවසේ වියානා දුවගෙන් වාර්තාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඒක ඉස්සෙල්ලා කියවන්නම්. ඒ සමග යා චිත්‍රයක් ඇඳලා එවලා තියෙනවා. ඒක නාමන්ත කරාවි. I spent in my backyard for 15 minutes mindfully and made my mindful nature journal. Please see it here. මේක තමයි ස්වාමීන් වහන්සේ ඇඳලා එවලා තියෙන චිත්‍රය. ඔබ වහන්සේට
Okay, right. So, Viana spent some time in the backyard paying attention, being present. And when you are present, when you are aware, these are the things that you experience. You see things, you hear things, various other sensations are there. So this is how the present moment is. Usually we are ignorant, we don't pay attention, we are lost in our mind. But when you are aware, when you pay attention, you can see these things. You can see the color of the sky. You can see the flowers and you hear things. You hear the birds chirping. You hear the insects. Various things are there. Then you feel things. You feel the wind. You feel your body. You feel your breath. So these things are there. This is the present moment that we are talking about. Many, they don't appreciate. They don't appreciate this present moment. It's boring to them. They go look for something better, something juicy, something valuable. They are always searching. But it's a never-ending search. If you just stop for a while, if you pay attention to the present moment, then these things are there. They are not that colorful, they are not that vivid. But it's the present moment and it is always peaceful, blissful. And you can try this more and more. Just sitting in the backyard, just spending some time being aware about the present moment. And when you are aware, you feel various things, you see, you hear, all these things are there. And if you can appreciate that, then you are blissful, you are peaceful. So we invite her to spend more and more quality time like this. And probably tell us again about her experience.
Thank you, Swami Nuhansa. The day අපිට ඉදිරිපත් වෙලා තියෙනවායි අපිට Zoom chat section එකෙන් වාර්තා දෙකක් ලැබිලා තියෙනවා. Swami Nuhansa. අවුරුදු එකහමාරක් පමණ සිට සක්මන් භාවනාව හා පර්යංක භාවනාව වරින් වර කරමි. එදිනෙදා ජීවිතයේදී සතිය නිතර මතුවේ. ගොඩක් වෙලාවට සිත දෙස බලා සිටි. එවිට සමහර දේවල් වරහන් ඇතුලේ කැමැති හා අකමැති මතක් වූ විට සාපේක්ෂව දිග කතන්දර සෑදේ. ගොඩක් වෙලාවට ඒවත් සමග පපුවේ වේදනාවක් නිරීක්ෂණය වේ. මා ජීවිතයේ ඉතා අකමැති අත්දැකීමක් තමයි ඒක. මට මේක පාලනය කරන්න බෑ. එතකොට මම හරිම අසරණයි කියලා හිතෙනවා. සංසාරයේ රැඳෙන එක ගැන හරිම බයක් හිතෙනවා. මේ වෙලාවට හරිම ඍණාත්මක සිතුවිලි එන්න උත්සාහ කරන බව පේනවා. මම දැනට කරන්නේ සිතුවිලි වලට අනුබල නොදී සිද්ධිය දෙස බලා සිටීමයි. නමුත් ඒක හරිම අමාරුයි ස්වාමීන් වහන්ස. මට හිතෙන්නේ මේ ගෙවෙන්නේ අනුසය කෙලෙස් කියා. මේක වෙනදාට වඩා අඩු වෙලාවක් තිබී යන්නට යන බව පේනවා. මට හිතෙනවා සංසාරයක් පුරා ඉගෙන නොගත්ත දෙයක් දැන් ඉගෙන ගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් කොතරම් දුක් විඳින්න ඇද්ද කියා උන්වහන්සේ ගැන අප්‍රමාණ භක්තියක් දැනෙනවා. ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙනසේක්වා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. වාර්තාව අවසానයි.
හොඳයි, එතකොට යම් කිසි විදියක මේ විදියට පුහුණු කරගෙන යනකොට අර නිකන් කටුක ගති එන්න පුළුවනි, වෙහෙස මතුවෙලා එන්න පුළුවනි. නිකන් අර එක්ක කයේ වෙහෙසක් ලෙස මතුවෙලා එනවා, නැත්නම් හිත තුලින් අර අතීත මතක දුක් වේදනා වෙහෙස පීඩා ඒ අඳුරු සිදුවීම් වගේ දේවල් මතුවෙලා එනවා. ඒ වෙලාවට ඉතින් අසරණ වීමක් අතරමං වීමක් වගේ එකක් දකින්න එකත් එක්තරා විදියක දැනෙන එකත් ස්වභාවිකයි. අර නිකන් කියන්නේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා කියලා. එහෙම දෙයක් දැනෙනවා. එහෙම වෙහෙසක් පීඩාවක් දැනෙනවා. නිකන් පපුවත් එක්ක රිදුම් දෙනවා, වේදනා දෙනවා දැනෙනවා. ඉතින් ඒ වෙලාවට අන අපිට මොකද්ද ලැබෙන සහනය, මොකද්ද ලැබෙන විවේකය කියලා අන්න කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙනවානේ. පළවෙනි දේ තමයි සිහිය. මේ විදිහේ දෙයක් ක්‍රියාවලියක් යනවා කියන සිහියක් පිහිටවගෙන තමයි කල්ගත කරන්න උත්සාහ කරන්නේ. ඒ සිහිය තුලින් අපිට විවිධ ඔප්ෂන්ස් මතුවලා එන්න පුළුවන්. දැනුවත් නම් දන්නවා නම් ඒ දැනගැනීමේ දැනුවත් භාවය තුලින් අපිට පුළුවනි වෙන විසඳුමක් හොයාගන්න. වෙන විසඳුමක් කියන්නේ වෙන උපක්‍රමයක් හොයාගන්න පුළුවන්. ඒ සඳහා අවස්ථාව ලැබෙනවා අපි දැනුවත් නම්. එතකොට මේ කියන කෙනා දැනුවත්. එතකොට මෙයාට මම කියනවා, හරි මේ වෙලාවට ඔය අපහසු අමාරු වෙලාවට පොඩ්ඩක් අපි කියන්නේ කය පිළිබඳ අවධානයක් ගන්න නැවතත්. ඒක ගොඩක් අමාරු නම් අපහසු නම් දරන්න බැරි නම් කය පිළිබඳ අවධානයක් ගන්න. ඒකට ඇවිදිනවා වාඩි වෙලා ඉන්නවා කියන එකේදී ඒ පිළිබඳ අපි දීලා තියෙනවානේ. අන්න මට මේ විලුඹ දැනෙනවා, කකුල දැනෙනවා, මේ විදියට දැනෙනවා, උස්ම දැනෙනවා කියලා ඒ පැත්තට ආව මුලට පොඩ්ඩක් එන්න පුළුවන්. මුලට ආවට තඳන්නේ නැහැ හැබැයි. එහෙම දෙයක් තියෙනවා. නමුත් අන්න ඒ මුල දැනගෙන කතා කරන්න ඕනේ. දැන් මෙතන කියවෙන්නේ නිකන් අර වැඩිපුර සිත දිහා බලා ඉන්නවා කියලා, සිත දිහා බලා ඉන්නවා කියලා. එතකොට අපි යම් කිසි විදියක ඒක නිකන් එහෙම උත්සාහ කරනවා නම් එතන අවුලක් තියෙනවා. එහෙම නැතු ක්‍රියාවලියක් ඉන්න එක නම් ඔය කියන්න උත්සාහ කරන්නේ එතන ගැටලුවක් නැහැ. එතකොට මේ වචන භාවිතයේදී යම් කිසි විදියක නිකන් සැකයක් මතුවෙනවා, මේ හිත දිහා බලා ඉන්න ධර්ම උත්සාහයක්ද නැත්නම් මේ යන ක්‍රියාවලිය ඉබේ යන එකක් ගැන මේ කියනවාද කියන සැකය එතන තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට නැවත නැවත මේ කයට ගන්න පුළුවන්. නැවත නැවත මම ඇවිදිනවා, නැවත නැවත මම වාඩි වෙලා ඉන්නවා කියන ඒ පීටීම ඒ මුලටේම කරගන්න පුළුවන්. ඒක ගැන කියවෙන්නේ නැහැ මේකේ. අන්න ඒක නැති හින්දාම තමයි මම නැවත නැවත මතක් කරන්නේ. ඒ මුලට මුල මතක තියාගන්න. මුල මතක තියාගන්න. ඒ මුල මතක නම් ඒක ආරක්ෂාවට හිටිනවා. හැබැයි එකෙන් අදහස් වෙන්නේ නැහැ එතන නියම සරණක් පිළිසරණක් තියනවා කියලා. ඒක කඩලා යනවා. ඒක කඩලා නැවතත් අර සුපුරුදු ගමනේ යනවා. ඒකයි නැහැ කිව්වොත් ඒක බොරු කතාවක්. එහෙම තමයි වෙන්නේ. නමුත් අන මුල මතක් කරලා ඉන්න ඕනේ. මුලින් පටන් අර ගන්න ඕනේ. ඒ කතාව කියවෙන්න ඕනේ. මොකද හිත දිහා බලා ඉන්නවා කියලා කමටහනක් අපි දෙන්නේ නැහැ. ඕක වහල් ලෙඩක් ඕක කියන්න ගියාම මොකද එක එක කට්ටිය ඊට පස්සේ එක එක ඒවා කියන්න හදනවා. මොකද අර හිතේ තියෙන මුලාව මායාකාරී ගතිය. නමුත් මේ කය එහෙම මායාකාරී නෑ. මේ කයට දැනෙන දැනීමක් එච්චර අපිව රවටන ස්වභාවයක් නෑ. කය හැම වෙලේම වර්තමානයේ තමයි ඉන්නේ. එයාව අතීතයට අනාගතයට අරගෙන යන්න හැකියාවක් නෑ. ඉතින් ඒ ආරක්ෂාව ඒ පිහිට අපි අරගන්නවා. ඊළාට මේ ඍණාත්මක සිතුවිලි ගැන කියනවා, සංසාර බය ගැන කියනවා, මේ අතීත කටුක මතක ගැන කියනවා. ඉතින් ඔයගේ ඒවට හොඳයි, ඔය වගේ ප්‍රකාශ කරන කෙනෙක්ට හොඳයි ටිකක් මේ වර්කින් මෙඩිටේෂන් කියලා අපි කියන්නේ. වෝකින් නෙමෙයි වර්කින් මෙඩිටේෂන් කියලා කියන්නේ. වර්කින් මෙඩිටේෂන් වලට පොඩ්ඩක් වෙලාවක් වෙන් කරගන්න. එතකොට වත්තක් උදළු ගන්නවා වෙන්න පුළුවන්, මොකක් හරි වෙන ව්‍යායාමයක් කරනවා වෙන්න පුළුවන්, හොඳ ඇඟ වෙහෙසෙන වැඩක්. විනාඩි 40ක් විතර දවසකට දෙකකට සැරයක් හොඳට දාඩිය දාන පමණට, දාඩි දැම්විලා හොඳට මේ කය වෙහෙසෙන පමණට අන්න මේ මොකක් හරි තමුන්ට අදාළ, තමුන්ට මනාප, තමුන්ගේ ජීවිතයට ගැළපිලා එන වර්කින් මෙඩිටේෂන් පාට් එකක් හොයාගන්න. ඒක නිකන් අර නිකන් නිකන් ලාවට මොකක් හරි අතපය එහෙම කරන එකක් නෙමෙයි මම මේ කියන්නේ. හොඳට දාඩිය දාලා වෙහෙසිලා අර විනාඩි 30 40ක් ගත කරන්න පුළුවන් විදිහේ දෙයක් හොයාගන්න. එහෙම නැත්තම් ඔය විකාර වෙලා විස්සු තමයි. ඊට පස්සේ විස්සු තමයි, ඊට පස්සේ බේරන්න හරි අමාරු. ඒ වගේ කෙනෙක් මේ වැඩ කරන්න කැමතිත් නැහැ. නිකන් කම්මැලිකම ඊය මුදුනට ගහනවා. ඉතින් ඒ කම්මැලිකම තුලින් තමයි ඊට පස්සේ වෙහෙස පීඩාව මතුවලා එන්නේ. ඉතින් ඒක නිසා මේ කියන කෙනා වගේම මේ අහගෙන ඉන්න අනිත් කට්ටියත් ටිකක් මේ වෙහෙස වැඩි නම්, ඒ හිතවිලි වල ප්‍රබලතාවය වැඩි නම් අන්න ඒ වෙලාවට මේ කය පොඩ්ඩක් වෙහෙසීම තුලින් ඒකට සහනයක් ගන්න පුළුවන්. අර කියන හොඳ වර්කවුට් එකකට පස්සේ කවදාවත් බෑඩ් මූඩ් එකක් තියෙන විදියක් නැහැ. හරියට නිකන් අර දාඩිය එක්ක දිය වෙලා යනවා, ඒ මානසික වෙහෙස වගේ දිය වෙලා යනවා. ඒකෙන් ලොකු නිකන් අර නැචරල් හයි එකකුත් ලැබෙනවා. නිකන් අර ස්වභාවික සූස්තියක්, මොනවා හරි බීලා සූස්තියක් නෙමෙයි, ස්වභාවික සූස්තියක් ලැබෙනවා. ඒ ව්‍යායාම ඇඟ දාඩිය දැම්මහම ඒක තුලින් සහනයක් ලැබෙනවා. ඒක දන්නේ නැත්තම් අපි අර මානසිකව හිතවිලි වලට කොටු වෙනවා. ඒගොල්ලෝ අපි මුල්ලකටම හේතු කරනවා. ආයි ඒක ගැන සැකයක් තියාගන්න එපා. ඒක ක්‍රමානුකූලව හරි ලස්සනට කරනවා. ටිකෙන් ටික තමයි කොටු කරන්නේ. ටිකෙන් ටික කොටු කරගෙන ගිහිල්ලා අන්තිමට බිත්තියකටම හේතු කරනවා. බිත්තියකටම හේතු කරනවා. හුස්ම ගන්න බැරි වෙන ගානට තද කරනවා. ඉතින් ඔය ශිල්පේ දන්නේ නැත්නම් ඉතින් පැවිද්දොන්ට නම් කොහොමවත් නොකරන්න බෑ. මොකද පැවිද්දෝ වැඩකුත් නැහැ නේ. මුකුත් එච්චර ලොකුවට එහෙම නිකන් දරුමල්ලෝ ගෙවල් දොරවල් පස්සේ රැකියා ප්‍රශ්න නැහැ. ඒ ටික තියුණාමත් පැය 8ක් 10ක් ඒකට යනවනේ, අවධානය කැඩිලා යනවනේ. එහෙම එකක් නැහැ. ඉතින් මොකද වෙන්නේ, අවුරුදු දෙක තුනක් යනකොට කොටු කරනවා සම්පූර්ණ අර මානසික හිතවිලි දාම ඒ ප්‍රශ්න වලින් කොටු කරනවා. ඉතින් එතකොට වර්කින් මෙඩිටේෂන් එකක් දන්නේ නැත්නම් ඉතින් sorry.com තමයි. sorry තමයි. ඉතින් ඒකින් දා ඒ විදිහේ ශක්තියක් ඇති කරගන්න ඕනේ. මේ විදිහ ශක්තියක් ඇති කර ගන්න ඕනේ. ඒක හුරු කරගෙන බලන්න. ඇඟේ වෙහසක් තියෙනකොට ඕවා පසු බහැලා යනවා. ඕවා ඇච්චර මේ එන්නේ නැහැ. ඒ වෙනුවට කාලා බීලා නිකන් ඔහේ ඉඳියාම තමයි ඔය ලෙඩේ එන්නේ. ඉතින් අපි කැමති හරි කන්නත් ඕනේ. ඊට පස්සේ ව්‍යායාම කරන්නත් කැමති නැහැ. ඊට පස්සේ බේත් බීලා ඒකේ බැලන්ස් එක හදා ගන්න යනවා. අර කියනවා මේ මේ කොලෙස්ටරෝල්. ඉතින් කියනවා මේ අයියෝ කොලෙස්ටරෝල් ගන්නත් බෑ. ඉතින් මේ යනකොට බිත්තර. අනේ ඉතින් බිත්තර තියෙනවනේ නොකත් බෑ කියලා ඉතින් බිත්තර පහක් විතර කනවා. එතකොට දැන් කිව්වහම කලින් කොලෙස්ටරෝල් නේ. ආ ඉතින් බේත් බොනවනේ. මේ හවසට සුදු ලුණු ටිකක්වත් කන්න ඕනේ කියලා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් අමුතු රට ජෝක් එකක් නේ ඕක. අර කන්නත් ඕනේ. ව්‍යායාම කරන්න කැමතිත් නැහැ. හැබැයි මේ බේත් බීලා බැලන්ස් කරන්න යනවා. ඉතින් කවදාවත් වැඩ කරන ලොජික් එකක් නෙමෙයි මේක. මේ මනුස්සයා බේතෙන් තමයි යැපෙන්න හදන්නේ. අර මේ ආහාර පාලනයකුත් නැහැ, ව්‍යායාම කිරිල්ලකුත් නැහැ, වැයවීම් පක්ෂයක් ඉන්ටේක් එක පිළිබඳ අදහසක් ඒවා නැහැ. බේත් බොනෝ. අයිස්ක්‍රීම් කනෝ සෙම කාලා උණුවතුර ටිකක්වත් බොන්න ඕනේ කියනවා. අනේ සෙම මේ සෙම වැඩි වී කියලා. ඕක තමයි වැඩේ. ඔය වගේ ජෝක් එකක තමයි අපි ඉන්නේ. ඉතින් එහෙව් ලෝකෙක අපි බලමු මේ විදිහේ ඇත්තටම මානසිකවත් කායිකවත් නිරෝගී භාවයක් දිහාට තමයි යන්නේ. ඉතින් ඒ නිරෝගී භාවය ටිකක් වෙහෙස දනවන සුළුයි. අර නිකන් අර ආයුර්වේද බෙහෙතක් වගේ තමයි. දැන් සෙමටේම ආයුර්වේදෙට ගිහිල්ලා බෙහෙත් අරගෙන බීලා බලන්න. සතියක් විතර යනකොට සෙම ගානෝ කරටියටම ගහනවා සෙම. ඉතින් එතෙන්දි නැවැත්තුවොත් තියුණට වැඩිය සෙම තමයි. තිබුණට වැඩිය සෙම. නමුත් ඒ වැඩි වෙලා ආපහු බැහැලා යනවා. ඒකේ අර විසහරණ ක්‍රියාවලියක් වගේ තියෙනවා. ඕකෙත් කියවෙනවානේ ඉස්සර තරම් හිතවිලි ප්‍රබල නැහැ. ටික ටික අඩු වෙනවා වගේ දැනෙනවා. නමුත් ඒක ටිකක් වෙහෙසයි කියන අදහසින් තමයි කියන්නේ. ඉතින් ඒකින්ද ඒ විදිහට කරගෙන යන් කියලා අපි කියමු.
ඊළඟට අපිට මේ ඉංග්‍රීසියෙන් වර්තාවක් ඉදිරිපත් වෙලා තියෙනවා ලංකාවේ ඉඳන් 10ක දියණියකගෙන් නෙතුලි දුවගෙන් මම එක දැන් කියනවා.
අවස් මොහොතක් ඉන්න ළඟ
නාමන්ත මේක අරගෙන ඉවර කරමු. හරි.
අරගෙනම එහෙමයි. එහෙමයි සවෙන්නස.
When I go to school, I observe five precepts. Recite national anthem and listen to morning talks while standing in front of my desk. After these events, I sit on my chair and clear the table. Then I keep my elbows on my table and clasp my palms to forehead. Then I close my eyes for a half minute. At this point, my mind goes blank and I become free of background sounds, shouts, and movements of my friends. I am totally ready for my lesson. I hear only the teacher's voice. P.S. Netuli did mindful walking and games since age of 3 and the occasional visitor to Envy, Imaduwa and Kaduela. Vartav avasanai swamin wahanse.
Okay, this one I think it's more like a statement about the progress that this kid has made. So it's a good sign, even for adults who are listening here. It's very nice to hear that you have been practicing and you enjoy the peace. Not only when you start the school, but try it every period. You get a break in between, so you can take a few seconds to bring your coordinates back to the present moment. Get ready for the lesson. Right, so that's something you can practice throughout the day. Before each and every session, you bring your mind to your breath or be present for a while, and you are ready to face the next challenge. Like this, you can continue not during the morning hours, not only during the school hours, entire day, as long as you are awake, you can continue this. You can continue this, and it's important that you reserve some walking and sitting time as well. Probably early in the morning before you go to school, as soon as when you wake up, you can practice mindful walking and sitting for a while. Probably before you go to bed, you can practice. That way we are supporting. That helps a lot. It's like going to a gym before you go and run a marathon, right? So this kid has practiced a lot, but I am suggesting make it a habit. Spend some time doing walking and sitting, probably start with 5 minutes, and probably you are already doing, but we don't know. So start there, then that will help you to continue your mindfulness throughout the day. If you start your day with a sitting session, that's a very good way to start a day, right? So that way you can include this practice more and more into your life. And you'll see, whatever the situations you are facing, you are mindful, you are ready, you are aware. That's the idea. Not only in the morning hours, not only in the school, but entire day, as long as you are awake, you are ready, you are present. That's the idea of the practice. So continue your practice, and we are very happy to hear this statement. හොඳයි, එහෙනම් අපි මෙහෙන් විසන්දි වෙනවා. පින් අනුමෝදන් කළ අවසන් කරමු. මොකද මේ අර රොක්හැම්ප්ටන් සතිපාසලට අද මේ පොඩ සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා. ඒකින්ද එහෙම අවසන් කරමු අපි.